ඇසුමක් පිරෙනවාද කියලා. උදේට දෙල්ලක් අත් දෙකක් කොණ්ඩක් කියන කියන්නේ. හොඳයි. කවුරු තුමතාවක් සද්ද ඇසුව නමස්කාරයේ කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. සත්‍යයන්ති බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යයන්ති ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සංකුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරානීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත.
විසින් කතා කරන්න සාකච්ඡා කරන දෙයක් තියෙනවාද? මාර්ගය ගැන ටිකක් කතා කළොත් හොඳයි කියන එක විශේෂයෙන් අපි අහලා තියෙනවානේ. නාභාග්‍යස්ම ඥාන අභිඥාන ගැන එහෙම ඒ ගැන කතා කරන්නේ. ඒ නව මහවිදර්ශනා අභිඥාන ගැන කතා කළත් ප්‍රතිසම්පාදය ගැන කතා කළත් මේ ඔක්කොම ටික අයිති වෙන්නේ මාර්ග සත්‍යයට. මාර්ගයට. මාර්ග සත්‍ය ගැන කතා කරනකොට ඊට කලින් අපිට ටිකක් කතා කරන්න දැනගන්න කරුණු ටිකක් තියෙනවා. ඒකයි තමයි. මම අහපු කීවගෙන ඉන්නවා. නමුත් මම ඒක ඉස්සෙල්ලා යම් කරුණු ටිකක් කියන්න මතක් කරන්න. මොකකට මාර්ගයේද අපි මේ කල යුත්තේ කියන කාරණාව ගැන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝකෝහම් භික්ඛවේ ඉමේසං චතුන්නම් බාහිරානම් ආයතනානම් ආස්වාදං ච ආස්වාදතු ආදීනවං ච ආදීනවතු නිස්සරණං ච නිස්සරණතු යතහ භූතං අභඤ්ඤාසං අතහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සත්‍යාත්මකේ සත්සම්න බ්‍රාහ්මණිය පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බෝධින් පඥාසං කියන්නේ. කියන්නේ බුදුරජාණන් දේශනා කරන මහණනි යම් කලක මේ බාහිර ආයතන හය රූප හය ඒක ආධ්‍යාත්මික ආයතන වලට තියෙනවා. ආස්වාදී ආස්වාදී විදිහට ආදීනේ ආදීනේ විදිහට නිස්සරණේ නිස්සරණේ විදිහට ඇත්ත ඇති හැටි යම් කලක දැනගත්තද එදා තමයි මම දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජා සහිත මේ සමන් ප්‍රාර්ථන සහිත ලෝකෙ තුල සම්මා සම්බුද්ධය කියලා කිව්වේ. එතකොට ඒකම අනිත් පැත්තට පෙන්වනවා යම් කලකේ ධර්මය අවබෝධ කර නොගත්තද ආස්වාදේ ආස්වාදේ විදිහට ආදීනේ ආදීනේ විදිහට නිස්සරණ නිස්සරණ විදිහට අවබෝධ කර නොගත්තද ඒත්ත්ම දෙවි මිනිසුන් සහිත ලෝකෙ සම්මා සම්බුද්ධය කියලා කිව්වේ නැහැ. මේ ටික අවබෝධ කරගත්තද එදා තමයි මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මොකදම මෙතෙන්දී මේ ටික මතක් කරලේ අපි මාර්ගය ගැන කතා කරුවොත් මාර්ගය ගැන ඇහුවත් ඒ මොහොතේ අපිට වුමුණාවක් තියෙනවා. ඒ මොහොතට අහනවා. නමුත් ජීවිතෙන් අපි ජීවිතේ ගත කරන්න ගියාම ආපහු ඒ ලෝක දෙවල වලට ආයෙත් යට වෙනවා අරකට තියෙන උපාය එන්නේ. අපේ අර දහමෙට තල්ලු කරන gati අපේ නැහැ. ඉතින් බලෙන් තමයි යන්න වෙලා තියෙන්නේ. ඒකට හේතුව අද අපි දුක ගැන හිතන්නේ කෘතිමව. පිපදෙනවා නේද, දෙඩ වෙනවා නේද, මහලු වෙනවා නේද, මරණයටපත් වෙනවා නේද කියලා අපි හිතන්නේ ටිකක් හිතලා. නමුත් යම් කිසි කෙනෙකුට ස්වභාවයෙන්ම ගත කරන ජීවිතය ගැන විරාගයක් තිබුණොත් ස්වභාවයෙන්ම යම් මට්ටමක හෝ විරාගයේ බවක් තිබුණොත් තමයි මේ මාර්ගයේ යාව ඉබේම යැවෙන්නේ උත්සාහවත් වෙන්නේ. ඒ මේ කියන්නේ උත්සාහයෙන් තොරව නිරායාසයෙන් මේ පැත්තට උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ අපි ඉන්න ජීවිතයේ වටපිටාව ගැන යම් පමණක හෝ ඇලින gati අඩු වෙනවා. නිසාරු. එතකොට ඒ නිසාරු බව අපිට ගන්න බෑ ඔය විදිහට හිතලා. ඒ කියන්නේ අනේ අපි දෙද වෙනවා නේද, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, මේ හැම දෙයකින්ම වෙන වෙන්න වෙනවා, මේ හැම දෙයක්ම කවදා හරි නැති වෙනවා නේද කියලා අපි හිතන්න පුළුවන්. හිතනකොට විරාග බවක් ඇති වෙනවා. ඒ තුල තාපිට හැරීගේ අවබෝධයක් නැතුව සංකල්පීමේ වශයෙන් අවස්ථාවට ඇති වෙන විරාග බවක් විතරයි අපිට ඒ තුල තියෙන්නේ. ඒකෙදී අර රබර් බෝලයක් වතුර යටක තියාගෙන ඉන්නකොට යට පේනවා අතහැරපු ගමන් උඩ එනවා වගේ ඒ මොහොතට කලකිරීමක් ඇතිව අනිත් පැත්තේ තීගාව අරමුණු ලැලෙනවා අපි. ඒ මොකද අපේ හිත ඇලෙන්න තියෙන අරමුණ අපි ඉස්සෙල්ල දැනගන්න පිළිසිඳ දකින්න ඕනේ. අපේ හිත ඇලෙන්න හිත සතුටු වෙන ධර්මතාවය නොදැක එතන අමුවට තියෙද්දි සැපයි කියන හැඟීම එහෙමම කිඳා බහැලා ගිලා බහැලා තියෙද්දි උඩින් දුකයි 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 කියලා හිතුවට වැඩක් නෑ. ඇතුළත අමුවේ උඩින් කට්ට විතරක් නිසා වේලිලා වගේ. එහෙමනම් කියන්නේ. දැන් ජීවිතේ අපිට සැප විඳින්න පුළුවන්කම තියෙන මේ නොයේ කර්මණු වල හිත පුන පුනා සැප හොයන ගතිය තියෙද්දි සැප හොයන කම තියෙනවා. මේ හැම දෙයකම කටයුතු කරන්න ඇලෙන්න පුළුවන්කම අඩු වෙලා ඒ ගැන අවබෝධයක් නුකුත් නැහැ. නමුත් උඩින් විතරක් අපි දුකයි අනිත්‍යයි ආදීනෝ කියලා මානසික කාර්යයක් කරනවා. ඒක අවස්ථාව විතරයි ඔලොත්තු දෙන්නේ. එහෙනම් මේකට තියෙන උපාය මොකද්ද? අපිට දැන් වෙන්නේ දුක නෙමෙයි පිරිසිදු දකින්න සැප. අපි විඳින අපි ජීවිතේ උපන්න දවසේ ඉඳන් මරණ කම්ම හැමම හෙව්ව හොයන විඳින සැප. කෙනෙක් සැප විඳින්නේ අපි සැප විඳිනවා කියලා කියන තැන ඉස්සෙල්ලා අපි දකින්න. දකින්න උත්සාහවත් වෙන්න. එතකොට සැපේ ස්වභාවය අපිට මනගන්න පුළුවන්. එතකොට දුක කියන එක ඉබේ අවබෝධ වෙනවා. දුක කියන එක දකින්න අපහසු නෑ අපිට. එතකොට සැප කියන එක දැක්කහම සැප විඳින ධර්මතා ටිකේ සැප විඳින වටපිටාවේ ඇති ආදීනෝ බව දුක් බව ප්‍රකට වෙයි. එතකොට ඒක නිස්සරණයක් අපිට ඕනේ. අන්නේ නිස්සරණය ඕන වෙන දවසට ඒ නිස්සරණය ලබා ගන්න තමයි මාර්ගය තියෙන්නේ. ඒ නිස්සරණය කියන්නේ මාර්ගය. මොකකටද? යමක සැප ටිකයි දුක බොහෝයි කියලා දැකලා ඒ උදේ නිදෙන්නයි මේ මඟ තියෙන්නේ. එහෙම නැත්නම් අපි මඟ විතරක් ඉගෙන ගත්තට දැන් මොකේට මඟද කියලා නැහැනේ නේද? ඒ නිසා අපි අද ඉස්සර වෙලාම බලමු. දැන් බුදුරජාණන් වහන්සේ උඩට බලන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කළ තියෙන ධර්මතා තුන ආස්වාදී ආස්වාදී විදිහට දැනගෙන තියෙනවා. ආදීනව ආදීන විදිහට දැනගෙන තියෙනවා. නිස්සරණේ නිස්සරණ විදිහට දැනගෙන තියෙනවා. ওই ධර්මතා තුන දැන ගැනීමෙන්ම සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රකාශ කළා. ওই ධර්මතා තුන දැනගත්තේ නැද්ද යම් තාක් ඒ තාක් සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ. මොකද ආස්වාදයේ ස්වභාවයේ පළල තරාතිරම නොදන්නකොට ඒ ආස්වාදයේ ඇලෙන ගතිය වැඩි. යමක් තුල ඒ දේ නොදන්නකොට ඒ තුල ඇලිලා බැඳිලා ඉන්න ගතිය වැඩි. යම් දෙයකින් පහසෙන් ඉවත් වෙන්න නම් ඒ දේ හොඳට පිරිසිදු දකින්න ඕනේ. එතකොට ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන එක අපි කියමු ලෝකේ නැත්නම් කාමේ නැත්නම් මේ ආයතන හය ආස්වාදියත් ආදීනවේත් නිස්සරණය කියන ටික බලන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉස්සෙල්ලා දැනගෙන ඊට පස්සේ අපි මාර්ගය කතා කරමු. එතකොට අපිට නිස්සරණයේ තෙමින් නිදෙන්න මගක් තියෙනවා. ඇයි අපි මේ මාර්ගය වඩලා යන්න හදන්නේ කියන උත්තර ටිකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ආස්වාදේ ආස්වාදයේ හැටියට අවබෝධ කළා කියලා. දැන් රූපයන් නැත්තම් කාමයේ නිසා රූපයේ නිසා අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉමේසං චන්නම් බාහිරානං ආයතනං. මේ බාහිර ආයතන හයි ආස්වාදී ආස්වාදී විදිහට ආදීන ආදීන විදිහට දැක්කේ. දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම බණහම තියෙන ඉඳලා කියලා දන්නේ නැති නේද? ඒ කියන්නේ අපිට තණ්හා ඇති වෙන තියෙන හොය ඔය හය පොළොව විතර. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ පොට්ටබ්බ තණ්හා, පිටට ඇති වෙන අරුමෝ ධම්ම තණ්හා. ඒ තණ්හා වේදනාපච්චය තණ්හා. ඒ ආයතන හය හරහා ඇති වෙන වේදනාවන් කෙරෙහි අපිට තණ්හාව තියෙනවා. ඒකෙන්ද අපිට දුක් වේදනා වෙන්නේ මේ තණ්හාව තියෙන්නේ ගොඩක්. සැප වේදනා. එතකොට අපි දැන් මේ ස්පර්ශ ආයතන හය නිසා ඇති වෙන සුවක් සොම්නසක් තියෙනවා නම් ඒ සුව සොම්නස දැනගන්න ඕනේ. රූපය නිසා යම් සැපක් සොම්නසක් තියෙනවා නම් රූපය නිසා සැපක් සොම්නසක් ඇති වෙන එක දැනගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? දැන් ඇහෙන් රූපයක් බලනකොට ප්‍රියමනාප රූපයක් නිසා හිතට සතුටක් එනවනම් මේ තමයි රූපය නිසා ඇති වෙන සතුට ආස්වාදය. එතකොට කන මිහිරි ශබ්දයක් අහලා ඇහිම නිසා හිතට සැපක් සතුටක් එනවනම් මේ තමයි ශබ්ද නිසා ඇති වෙන ආස්වාදය. මිහිරි ගන්ධයක් නිසා යම් සැපක් සතුටක් ඇති වෙන මේ තමයි ආස්වාදය. මොන දැන් ඒ වගේම දිවට, කයට, සිතින් යම් ධර්මාරාමණයක් ඇති වෙනකොට ඒ ටික නිසා යම් හිතට සැපක් සතුටක් ඇති වෙන මේ තමයි ආස්වාදය. මොන ওই ටික තමයි ඒ ඇති වෙන ආස්වාදෙනේ. එහෙනම් ඒ ඇති වෙන සැප සතුට තමයි ආස්වාදය. දැන් බලන්න අපිට මොකක් වෙලාද කියලා. ඒ කියන්නේ දැන් අමුතු ධර්මයක් දැකලා දාත්. ඒ කියන්නේ වෙනදාට අපි ධර්මයක් මෙනෙහි කරන්නේ නැති විදිහට ওই ටිකනේ අපි දැක්කේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූප නිසා සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේ රූපයන්ගේ ආස්වාදයයි කියලා. එතකොට ඇහැ නිසා ඇහැට මිහිරි මේ ප්‍රියමනාප රූපයක් ගැටීම නිසා සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේ ආස්වාදයයි කියලා අපි 아무ත නුවණක් දක්වන්නේ මේ ඇහැ කරන දිවනාසය කියන අරමුණු වලින් ආස්වාදයෙන් බව සිහි කරගෙන විතරයි තියෙන්නේ. එහෙම මම කියන්නේ. දැන් රූපයක් බලුවම ආස්වාදයක් ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුණාම ඒ නිසා සැපසහගත බවක් ඇති වෙනවා කියන එක භවනා කරන්න ඉස්සෙල්ලා දන්නවා අපි නේ. ඉතින් දන්නේ ඉඳන් හැමදාම හොයාගෙන යන්නේ. ඉතින් දැන් මෙතෙන්දී ආස්වාදයේ විදිහට දන්නවා කියලා අපි පරණ සිද්ධිය සිහි කරගෙන ඉතරනේ තියෙන්නේ. ඉතින් ඔය වගේ සිහි කරගත්ත එකකින්ද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දසපත් උනේ. දැන් එහෙමනම් මේ ආස්වාදයේ විදිහට දැනගන්නවා කියනකොට මේක මේකට ලොකු ධර්මයක් තියෙන්න ඕනේ. දැන් ওই විදිහට ආස්වාදයේ විදිහට නම් දකින්න කාටද පුළුවන්? ඒ තරම් අමාරුද? ඉතින් බුදුරජාණන් වහන්සේ ওই මට්ටමක දැකගෙන සම්මා සම්බුද්දටපත් උනේ අපිට ගෙදර ඉඳන්ම මාර්ගඵලයක් ලැබලා වෙනවා නේද? ওই මට්ටම ගන්නවා. ඉතින් නමුත් උතනදී ඒකවල ගොඩාක් වටිනා කාරණාවක් තියෙනවා. ඒකයි මම මතක් කළේ අපි විඳින සැප නැත්නම් ආස්වාදය හරියට තේරුම් ගත්තොත් යම් මට්ටමක අපිටම කලකිරෙන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඒ අපි විඳින ආස්වාදයේ අපි මෙහෙම සැප විඳින්නේ කෙලෙස් සහිතකම ඉඳව නේද කියන වගේ උත්තරයක් අපිට හම්බ වෙයි. අද අපි දන්නේ මේ ආස්වාදයේ කියන තැනද අපේ ජීවිතයේ චරිතයේ තියෙන කෙලෙස් ගොඩක් කියලා අපි දන්නේ. අපිට හරියට ආස්වාදයේ විදිහට දැක්කොත් අපිට හම්බ වෙන්නේ මොකද්ද? අපි කෙලෙස් එක කරන ගනුදෙනුවක් හම්බ වෙයි. ඒ හින්දා ඒකයි ආස්වාදංච ආස්වාදතු ආස්වාදයෙන් ආස්වාදයේ හැටියට දැනගත්ත බුදුරජාණන් වහන්සේ. දැන් අපි මෙච්චර කල් හෙව්වේ දුකනේ. මෙච්චර කල් දුක්ඛේ ඥානං ඇති කරගන්නද බැලුවේ. මම දැන් කියන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් දුක ගැන බලන්න නෙමෙයි සැප ගැන බලමු. මම කියන්නේ සැප ගැන තියෙන අනවබෝධයයි දුක අපිට ගෙනත් දුන්නේ. ඇයි? සැප උපදින හැටි සැප ගැන නොදන්නාකම නිසායි සැපයි සැපයි කියලා තණ්හා කළේ. ඒ නිසායි දුක ආවේ. එතකොට දුක ඇතිවෙන හේතුව තණ්හාව නම් තණ්හාව නැතිකරන්න තියෙන පහසුම ක්‍රමය තමයි තණ්හාව ඇතිවෙන්න තියෙන හේතු මූලයේ ටිකක් පරීක්ෂා කරලා බලන එක. ඒ කියන්නේ සැපය ගැන ආස්වාදයේ විදිහට දැක්කොත් මේ තණ්හාව නැති වෙන්න ආදීනව ප්‍රකට වෙන්න නිස්සාරණයට හිත නැමෙන්න වෙන මොකුත් ඕනේ. මෙතෙන්දී අපි අදක්ෂකම දැන් මේ ආසනේ තියෙනවා උද්ගති සංඥා විපටි සංඥා නෙයියේ කියලා පුද්ගලෙ තුන්දෙනෙක් ඉන්නවා. එයින් උද්ගති සංඥා පුද්ගල දෙචර්ත්‍ය තමයි මොකද්ද? ආස්වාදයෙන් විතරයි ධර්ම දේශනා කරන්නේ. ආස්වාදයේ කියපු ගමන්ම සම්පූර්ණ අධිකම ලබනවා. එතකොට විපටිසඤ්ඤේ කෙනාගේ ස්වභාවය මොකද්ද? ආස්වාදයේ ආදීන වේයි දෙක විතරයි යට කියන්නේ. එතකොටමකින් එයා කෙලෙසුමින් මිදෙනවා. නෙය පුද්ගලයාට ආස්වාදයක් කියන්න ඕනේ, ආදීනයක් කියන්න ඕනේ, නිස්සරණයක් කියන්න ඕනේ. ඔය තුනම කියන්න ඕනේ. ඒක නම් මෙතෙන්දි මතක් කළේ එහෙනම් ආස්වාදයේ කියපු පමණෙකුළු ආස්වාදයෙන් හිත මිදෙනව නම් ඒ ආස්වාදයේ හැටියට පෙන්වන තැන මහා පුදුම වටිනා දහම් ටිකක් තිබිලා තියෙනවා. දහම් ටිකක් තියෙනවා. ආස්වාදයේ ආදීනය දෙක පෙන්වනකොට ආස්වාදයෙන් කෙනෙක්ගේ මනස මිදෙයි නම් ඒ ආදීනය පෙන්වන එක තුලත් මහ විශාල ධර්මස් තිබිලා තියෙනවා. ආස්වාදයේ ආදීනය නිස්සාරණයයි කියන ධර්මතාත්තිකෙන් අවබෝධය ලබාගෙන කෙනෙකුගේ හිත මිදෙනවා නම් මේ ධර්මතා තුනෙම බොහොම වටිනා කාරණාවක් තියෙනවා. හැබැයි දේශනාවට පරයය ටික අපි හිතාගෙන ඉන්නේ උද්ගටිතඤ්ඤ කෙනා ඉක්මනට නිවන් දකිනවා. ඒ කියන්නේ එයා වෙනම නිවන් දකිනවා. විපරිතඤ්ඤ කෙනා ඊට පස්සේ නිවිය කෙනා වෙනම මේ ආස්වාදයෙන් ගැලසෙන්නේ මිදෙන පුද්ගලෙ තුන් දෙනේ. නමුත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ යම් දවසකදී නිය කියන පුද්ගලයා ඉන්ද්‍රිය වඩල විපටිඤ්ඤ ප්‍රත්‍යයටපත් වෙනවා. විපටිඤ්ඤ කියන පුද්ගලයා ඉන්ද්‍රිය වඩල උද්ගටිඤ්ඤ ප්‍රත්‍යයටපත් වෙනවා. ඒ මට්ටමේ කෙලෙසුන්ගෙන් මිදෙනවා නම් ඒ විදිහටමයි හැමෝම මිදෙන්නේ. මේ මිදීම එකම සිද්ධියකින් කියන්නේ මේ අතුරු කාරණා මතක් කළේ. මේ තුන් පුද්ගලයා අපි කියමු මේ එක්කෙනෙකුට වලකින් ගොඩ යන්න ටිකක් උසම කෙනාට අඩියක් විතරයි උඩ පයින්න ඕනේ. දෙවෙනි කෙනාට අඩි දෙකක් අඩු. දැන් අඩියක් විතර උඩට තියදී තමයි පයින්න පුළුවන් බලන්න. තව එක්කෙනෙකුට අඩි දෙකක් යට. තව එක්කෙනෙකුට අඩි තුනක් යට. ඉතින් අඩි තුනක් යට ඉඳලා කෙලින් උඩට පයින්න බෑ. දැන් මේක පයින්න පුළුවන් අඩි තුනක් යට ඉන්න කෙනා ඊගාව පඩියට එන්න වෙනවා. ඊගාව පඩිය කෙනා උඩ පඩියට එන්න වෙනවා. ඒ උඩම පඩිය ඉඳලා තමයි පයින්න වෙන්නේ අලින් උඩට. අපිටත් කවදා හරි මේ ඉන්ද්‍රිය මුහු කුරාගෙන ගිහිල්ලා තීව්‍ර වෙච්ච දවසකට තමයි මිදෙන්න තියෙන්නේ. නමුත් අපිට ඉන්ද්‍රිය තීව්‍ර කරගන්න යන්න වෙන්නේ මේ මාර්ගයෙන්. ඒක මම අතුරු කතාව කී අපි කරන දේශනාවට අදාළන්නේ. දැන් අපේ දේශනාව තමයි අද අපි දුක ගැන බලන්න නෙමෙයි යන්නේ. අද බලන්න යන මොකද සැප. ඒ කියන්නේ හැමදාම විඳ හැමදාම විඳින හැමදාම හොයන සැපයි සැපයි කියලා හිත තලු මරන ආස්වාදය ගැන අපි පොඩ්ඩක් බලමු. එතකොට ඒක ආස්වාදය හැටියට දැනගන්න කියනකොට රූපේ ඇහෙන් ප්‍රියමනාප රූපයක් දකිනකොට සැපක් එනවා. ප්‍රියමනාප ශබ්දයක් අහනකොට සැපක් එනවා කියලා සිහි කරගන්න මට්ටම නෙමෙයි. ඕක පොඩි ළමයෙකුට පුළුවන්. ඕක හැමදාම අපි කරන මට්ටම. ආස්වාදයේ විදිහට දකින්ද කියලා කියනකොට ඇහෙන් රූපයක් බලලා සැපක් එන හැටි දැනගන්න ඕනේ. ආස්වාදයේ අපිට එන හැටි දැනගන්න ඕනේ. කනින් ශබ්දයක් අහලා අපි සතුටු වෙනවනම් සතුටු වෙලා තියෙනවනම් මෙච්චරකල් මෙහෙම නේද සතුටු වෙලා තියෙන්නේ කියන ටික දැනෙන්න ඕනේ අපිට. නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කළහා කරලා අපිට සතුට ඇති වෙන්නේ මෙහෙමයි කියන එක දැනගන්න ඕනේ. දිවෙන් රසක් විඳලා අපි සතුටු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන එක දැනගන්න ඕනේ. කයට යමක් ගැටුනහම අපි සැප විඳලා තියෙන්නේ මෙහෙමයි කියන ටික දැනගන්න ඕනේ. ඒකෙදි අපි විස්තර වෙලා බලමු. දැන් අපි ඕන තරම් ඇහෙන් රූප බලලා සැප දුක් විඳලා තියෙනවා නේද ඔක්කොම. තියෙනවද නැද්ද? තියෙනවා. මෙච්චර කල් සැප දුක් විඳලා විශේෂයෙන් ඇහෙන් රූප බලලා අපි සැප විඳලා තියෙනවා නේ. සැප සහගත අරමුණු ඔය නාටි TV මල් වතු මල් වගේ ඕන තරම් අපි දැකලා තියෙනවා නේද? දැන් අපි හොඳට බලමු ස්වභාවය. ඇහෙට පෙනෙන රූප තියෙනවනේ. මේ කිසිම රූපයක් සැප සහගත නෙමෙයි. කිසියම් රූපයක් දුක් සහගතත් නෙමෙයි. කිසියම් රූපයක් උපේක්ෂා සහගතත් නෙමෙයි. ඒවා නෙමෙයි. මොකද සැප දුක් උපේක්ෂා කියන එක රූපෙ පැත්තෙන් කතා කරන්න බෑ. ඒවා හිත පිළිබඳ වූ ධර්මතා. එතකොට දැන් මෙතනදී අපිට ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ සැප දුක් නැති රූප නිමිත්තක් විතරයි. ඕනම අරමුණක සැප දුක් නැති රූප නිමිත්තක් විතරයි ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ එන්නේ. ඊට පස්සේ හිත නිරායාසයෙන් දැන් අපි පුරුදු කරලා තියෙන්නේ සුභ සංඥාව අපි ඇතුලින් සිහි කරගෙන, නැත්තම් ඇස් ඉදිරි පිටට මෙහෙම රූපයක් දැල්වගෙන සතුට ඇති වෙන විදිහට අපි හිතනවා. අපි හිතලා තියෙනවා ඇතුලින්. එහෙම හිතලයි මේ දකින රූපයකින් අපිට සතුටක් එන්නේ. හැම වෙලාවෙම දකින රූපය නිසා ආස්වාදයක් අපිට ඇති වෙන්නේ කොහොමද? සැප සතුට කියන ධර්මතාවකින් තොර රූප නිමිත්තක් ඇස් ඉදිරි පිටට එන්නේ ඒ රූපය එල්බගෙන සතුට ඇති වෙන විදිහට හිතින් හිතනවා. රූපයත් සතුට ඇති වෙන විදිහට හිතීමක් කියන ධර්මතා දෙක නිසා අපිට මේ රූපයෙන් සැපක් එනවා. රූපේ සතුට එකක් වෙනවා. සොම්නස් එකක් වෙනවා. මොකද අපි බලන රූපය අපිට සැප සහගත වුණාට තව කෙනෙකුට ඒක අසමිතියක් වෙන්න පුළුවන් රූප වුණ තරම් තියෙනවා. රූපේ සැප සහගතම නම් අපිට සැප වුණේ තව කෙනෙකුට දුක් වුණේ කොහොමද? පේන රූපේ එක්කෙනෙකුට සැප වෙන්නත් එක්කෙනෙකුට දුක් වෙන්නත් පුළුවන්ද? පේන රූපේම සැප සහගතම බෑනේ. එහෙනම් ඒ පේන රූපේ අපිට සැප සහගත වුණේ ඒ සැපේට අනුව අපි හිතන නිසායි. හොඳට එකක් මතක තියාගෙන මෙච්චර කාලෙකට අපි ඇහැට පෙනෙන රූප නිසා සැප විඳලා තියෙනවා නම් ඒ සැපට අනුව අපි හිතපු නිසා අපි සැපවත් වෙලා තියෙනවා. ඊට පස්සේ කනට ශබ්දයක් ගැටීම නිසා අපි ඕනතරම් සැප විඳලා ඇති. තොම්නසක් ඇති වෙලා ඇති. නමුත් කනට ගැටෙන ශබ්දය සැපයි කියන ධර්මතාවයක් නැහැ. ශබ්දයේ ස්වභාවය සැප දුක් කියලා තීරණය කරන්න බැරි ධර්මතාවයක්. ඊට පස්සේ ඒ ශබ්දය ශබ්ද නිමිත්ත එල්බගෙන සතුටු වෙන විදිහට හිතෙන් හිතලයි අපි සතුටු වෙන්නේ. නාසයට ගන්ධයක් ගැටුණාම දිවට රසක් ගැටුණාම ඔය විදිහටම ඊට අනුව සතුටු එන විදිහට හිතලයි අපි සතුටු වෙලා තියෙන්නේ. දැන් මෙතන දෙයක් තියෙනවා මෙහෙම. ආස්වාදී ආස්වාදයේ විදිහට නොදන්නකොට රූපේ නිසා අපිට සතුට එන්නේ මෙහෙමයි නේද කියලා නොදන්නකොට රූපය එල්බගෙන සතුට ඇතිවෙන විදිහට හිතන කම නිසා අපේ හිත සතුටදායක නැත්නම් සොම්නස් ස්වභාවයට පත් වෙලා තියෙනවා. මේ පේන රූපය නිසා යම් අපිට සොම්නසක් ඇති වෙනවා නම් සැපක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මෙහෙමයි නේද කියන ධර්මතාවය නොදකිනකොට මොකද වෙන්නේ? අපිට පේන්නේ බාහිර රූපය නිසා සැපක් ආවා වගේ. මොකද මම අහලා ඇති උපමාවක් ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් අලි හරි කැමති අන්දර අකුල් කන්න. අන්දර කතු කියන්නේ ඇහුනහම දීති වේදනාවක් නෙමෙයි කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ අලියා අන්දර අත්තක් හඩලා ගත්තාම ඒක කනකොට අන්දර කටු කටේ ඇනිලා ලේ වුණනවා. දැන් ලේ රහ යාට දැනෙනවා. අන්දර කටු ටික උපකාර වුණේ කටේ ඇනිලා ලේෙන්ඩයි අන්දර කටු වලයි ලේ වලයි දෙකේම රහ එකට එකතු කරලායි දැනෙන්නේ. දැන් රසක් දැනෙනවා. දැන් මෙයා ආස්වාදී ආස්වාදී විදිහට දන්නේ නැත්තම්, ඒ කියන්නේ එයා විඳින සැපය සැපේ විදිහට මෙහි මම මේ මට ආපු සැපය මට දැනෙන රසය මෙහෙමයි නේද ආවි කියලා එයා නොදන්නකොට මොකද වෙන්නේ? මේ ආපු රසය එන්නේ අන්දර ගහෙන් කියලා එයා හිතන්නේ. දැන් මේ රසය එන්නේ අන්දර ගහෙන් විතරක් නෙමෙයි. අන්දර ගහයි මොකද්ද? කටේ ඇනිලා ලේ ටිකයි මේ දෙකෙන්ම එන්නේ. දැන් මෙයා නොදන්නේ මොකද්ද? ආස්වාදී ආස්වාදී විදිහට දන්නේ නැහැ. දැන් මෙයා විඳිනවා නම් සැපක් සැපය විඳින හැටියා දන්නේ නැහැ. මට ආපු සැපය මෙහෙමයි කියලා දන්නේ නැහැ. නොදන්නකොට වෙන්නේ මොකද්ද කෙලෙසේ? එයාට පෙන්වන්නේ මේ සැප ආවේ කොහෙන්ද? බාහිර රූපේ තමයි පෙන්වන්නේ අන්දර ගහෙන් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ලොකු අස්සක් අඩලා ගන්නවා. ගත්තහම දැන් කටු ගොඩක් ඇහෙනවා. දැන් රහ වැඩි. ආයත ආස්වාදී ආස්වාදී විදිහට දන්නේ. දැන් ආයත් මේ අන්දර කටු ටික කටි ඇනුනහම ලේ එනවා. ඒ මේ ලේ එකයි නේද මේ රස එන්නේ කියලා දැනගත්තොත් කලකිරෙනවා මේ සැපේ. එයා ඇයි තමන්ගේම ලේ වලට මේ තණ්හ කරලා පිනන්තිමට බාහිර අන්දරත්තකට නෙමෙයි. තලු මරලා තියෙන්නේ තණ්හ කරලා තියෙන්නේ මොකේද? තමන්ගේම ලේ ටිකටනේ. එතකොට මෙයා ආස්වාදී ආස්වාදී විදිහට නොදකින්නකොට මොකද වෙන්නේ? ආපහු පෙන්වන්නේ මේ සැපේ එන්නේ බාහිර රූපෙන් අන්දර ගහෙන් කියලා. ආයෙත් තව අත්තක් අල්ලනවා. අන්දර අකුල ඉවර වුණා. මේ සැප හොයන එක නතර වෙලා නැහැ. තව අන්දර ගත හොයන එක නතර වෙයි. නතර වෙලා නැහැ. හොය හොයා හරි යනවා. හැමදාම මෙයා මේ වගේ අකුල් කඩ කඩ කන තණ්හාව ඇති වෙන මූලයේ නොදක ඔය අලියා කිව්වොත් අනේ අපිත් ඉපදෙනව නේද ලෙඩ වෙනව නේද කියලා හිතුවට තණ්හාව නැති වෙයිද? දැන් මේ වේදනාව. වේදනාව ඇති වෙන තණ්හාව මෙයාට නැති වෙයි. වේදනාව නිසා ඇති වෙන තණ්හාව තියෙන්නේ ඒ සිද්ධිය නොදන්නා කවුමුල් කරගෙන. වෙන දෙයක් කළා හරියන්නේ නැහැ. කකුලේ තුවාලට ඔළුවට බෙහෙත් බඳලා හරියනවා. හරියන්නේ නැහැ. ඒ තණ්හාව ඇති වෙන හේතු මූලයේම පිරිසිඳ දකින්න උත්සාහවත් වෙනවා. ඒකයි ආස්වාදී ආස්වාදී විදිහට අර අලියගෙන්ම ගත්තොත් එයා ආස්වාදී ආස්වාදී විදිහට දැක්කේ නැහැ කියලා කිව්වේ යම් සැපක් එනවනම් එයා සැපේ නැහැටි එයා දන්නේ නැත්තම්. එතකොට පෙන්වන්නේ මොකද්ද? විපල්ලාසයක් විපරිත සංඥාවක් කෙලෙසයක් තියෙන්නේ මේ සැපෙන්නේ ඉnder ගහින් කියලා. එතකොට ඔන්න රූප තණ්හාව ඉදේ නැවිලා. මෙයාට හැම වෙලාවෙම මෙයා සැපේ ඉඳලා තින්නේ කොහෙන්ද? අන්දර ගහ මේ අලිය. මේ උපමාව මතක තියාගන්න. ඒ වගේ අන්දරත් වගේ තමයි ඇහැට පෙනෙන මේ රූප ආයතන. හරිද? ඒක නෑ 아무ත සැපක්. අන්දරත්යි කටේ ඇනිලා එන ලේ ටිකයි මිසාලියට සැපාව වගේ ඇහැට රූපේ පෙනෙද්දී සතුට ඇතිගෙන විදියට හිත ඇතුලෙන් අපි හිතනවා. දැන් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්තේ රළු විතර්කයක් ඕනේ. එච්චරට හිත හුරු කළා සැප සංඥාව සිහි කරන්න විතරයි ඕනේ. ඈ සුබ නිමිත්ත සිහි කරන්න විතරයි ඕනේ කියන තැනකට හුරු කළා. එච්චරට දක්ෂව කෙලස්ටික තියුර කරගෙන තියෙන්නේ මේ. කෙලස්ටික තියුණු බව අද තියෙන්නේ. නමුත් මේ හැම තැනකම අන්දර ගහ වගේ තමයි ඇහැට පෙනෙන රූපේ කටේ තියෙන අලියාගේ අර ඇනිලා එන ලේ ටික වගේ තමයි සතුට ඇතිගෙන විදියට හිත ඇතුලෙන් හරවල හිත ඇතුලෙන් හිතලා දැන් රූපේ නිසා සතුටක් ඇති වෙනවා. ආස්වාදයේ ආස්වාදයේ විදිහට අපි දන්නේ නැහැ. රූපේ නිසා සුවක් සම්මතක් ඇති වෙන්නේ මෙහෙමයි. ඒ රූපයට සතුට ඇති වෙන විදියට අපි මෙනෙහි කරන නිසා නේද රූපෙන් සතුට ඇති වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නොදන්නකොට මොකද වෙන්නේ? මේ සතුට ඇති වෙන්නේ මේ සහිතක සතුට තියෙන බාහිර රූපෙන් කියලා පෙන්වන අලියට අnder ගහපෙන්නවා වගේ. දැන් ඒ වගේ තව රූපෝ එකතු කරනවා ආපහු ටිකක්. දැන් වැඩිපුර ඊට අනුව හිතනවා. හිතනකොට ආපහු නොදන්නකොට මොකද වෙන්නේ? ආයෙත් පෙන්වන්නේ බාහිර රූප. හොඳට දැනගන්න ආස්වාදී ආස්වාදී විදිහට නොදන්නාකම රූප තණ්හාවට තියෙන ප්‍රධානම හේතුව. එතකොට අපි ආස්වාදී රූප නිමිත්තක් දල්වගෙන එල්බගෙන සතුට ඇති වෙන විදිහට හිතෙන් හිතලා හිතින් හිතපු නිසා සතුට වෙනවා. හිතෙන් ගත්තොත් රූපයේ සපදායක නැහැ. රූපයේ උපකාර සතුටට එන විදිහට හිතනවා කියන විතර්ක ටික උපදවන්න විතරයි. සතුටට එන විදිහට හිතපු නිසා සතුට වෙලා තියෙන්නේ. මේ සිද්ධිය නොදන්නකොට අපිට පේන්නේ රූපේ නිසා සතුට ආවා. ශබ්දයත් එහෙමයි. ගන්ධයත් එහෙමයි. රසයත් එහෙමයි. ඔය ටික එකක්වත් සපසහගත නැහැ. ඒ හැම මොහොතකම හිත ඇතුලෙන් සැපය ඇති වෙන විදිහට අපි හිතනවා. හිතලා අපි සතුට වෙනවා. අපි රූපයක් බලලා, ශබ්දයක් අහලා, ගන්ධයක් බලලා, රසක් විඳලා සතුට වෙන හැටි, සතුට වෙන බව නැත්තම් ආස්වාදී ආස්වාදී විදිහට නොදැක්කොත්, නොදකින්නකොට කෙලෙසේ තමයි හැම වෙලාවෙම අපිට පෙන්වලා ඇති මේ සැපෙන්නේ රූපේ නිසා, සද්දේ නිසා, ගන්ධේ නිසා, රසේ නිසා. එතකොට මේ අnder ගහයි වුණාම තව අnder ගහක් හොයාගෙන යනවා වගේ යලියා. තව තව රූප, තව තව ශබ්ද, තව තව ගන්ධ, තව තව රස හොයාගෙන යෑම පුදුමයක් නෙමෙයි. ඔන්න හොඳට බලන්න මෙච්චර කල් අපි රූප, ශබ්ද, ගන්ධ, රසයන්ගෙන් සැප විඳලා තියෙනවා නම් අලියක් අnder කටු කාලා අnder ගහින් සැප විඳින එකත් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් සැප විඳින එකත් අතර වෙනසක් නැහැ. මේ සැප විඳින ස්වභාවය අපි නොදැක්කොත් කවදාවත් මේ රූප තණ්හාව හික්මෙන්නේ නැහැ අපිට. මේක ලංකල් අලග අරගෙන බැලුවාම අර අලියගේ උපමා විසිද්ධියේ ලංකල් අරගෙන බැලුවාම අnder කට්ටු හේතු වෙලා තියෙන්නේ කටේනෙන්ට. කටේන් ලේ ටික නිසා ඉරහ ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට උත්තරේ යන්නේ අnder ගහේ රහ කියලා. ඒ වගේ රූපේ උදව් වෙලා තියෙන්නේ සැපතාණු අපේ හිත හරවන්න. සැපත හිතෙන් හිතපු නිසායි සැප ඇවිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ රූපෙන් සැප එනවා කියන මට්ටමකයි. විපල්ලාස කියලා කියන්නේ ඕවට විපරිත සංඥා කියන්නේ. අපිට හම් වෙන්නෙම වේදනාව ආරම්භය දුකේ සුඛ සංඥාවක් තියෙනවනේ විපල්ලාසය නේද? සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛ විපල්ලාස කියලා. ওই විපල්ලාසයේ තියෙන්නේ ওই විදිහටමයි. එතකොට අන්තිමට දැක්කොත් අලියා සැප විඳලා තියෙන ඇත්තටම මේ ලේ ටික නිසා. අපිට සැප ඇවිල්ලා තියෙන්නේ අපි ඊට අනුව හිතපු කම නිසා. එහෙම වුණොත් රූපයෙන් අපි කවදාවත් සැපක් අපිට ඉන්නේ නැහැ කියලා පෙනේ රූපය නිසා. ඇයි? ඇහැට පිටින් තියෙන රූපය ඇවිල්ලා මොකද ඇඟේ හැප්පෙනවද? ඇඟ ගිහිල්ලා ඒ රූප වල හැප්පෙනවද? එහෙනම් කොහොමද සැපක් ආවේ? හොඳට තේරෙනවා හිත හැරෙව්ව නිසායි එහෙම වෙන්නේ. එතකොට
අපි සැපට හිතලා සැපවත් වෙලා අපේ උත්සාහය නිසා සැපයක් ලැබෙන සුඛ රූපේ නිසා සැපයක් ලැබෙලා නෙමෙයි කියලා දකිනකොට මේ දැකීමම උපකාර වෙයි එයාට. මොකද්ද රූපේ කියන එක රසදාන එක වළක්වන්න අඩු කරන්න වේගය අඩු කරන මේක. තාම අත නොදා ඉන්නේ නැහැ වේගය අඩු කරන මේ දැකීම. ඉන්දන අඩු කරන මේ. නැත්තම් කොච්චර මේ හොරේ අල්ල ගන්න නැතුව පැනලා ගිහිල්ලා විඳින වෙලාවට පය ගහලා විඳින්නේ රූපේ සැපමයි කියලා. සැත්තකට ගිහිල්ලා අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මරනවා නේද කියලා හිතුවට අර මොහොතේ ඇති කරගත අර මෝඩකමේ බලවත්කමත් එක්ක තියෙන අර ශක්තිය හිඳිලා නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් දුබල වෙනවා විතරයි. මෙයාට ඉඳ ආපු හැටි ආපහු වෙන්නේ අර ඔක්කොම පෙරලගෙන. හැමදාම වෙන්නේ ඒක. ඒ නිසා මම දැන් කියන දුක පිරසින් දකින්නේ මේ සැප පිරසින් දකින්නේ කියලා. හරිද? එතකොට සැප පිරසින් දකින්නකොට දුක ප්‍රකට වෙනවා. මෙයාට තේරෙනවා දැන් සැප හැටියට දකින්නවා කියනකොට අපි සැප විඳින හැටි පේනවා. ඔන්න සොම්නතේ නැහැ. ඊට පස්සේ කයට නම් සැප සහගත අරමුණ ගැටුනොත් සැපට හිතුවත් නැතත් සැපමයි. හරි. හැබැයි යා දන්නවා කයට ගැටෙන වස්තුවක් සැප නැහැ. කයත් සැප නැහැ. ඒ දෙන්න නිසා ඒ ස්පර්ශය නිසා උපදින වේදනාවයි සැප කියලා යා තේරෙනකොට. මේ ගැට ගහන එක නැති වෙනකොට මේ කය තනි කරලා අල්ල ගන්න පුළුවන් මට. එතකොට අපිට වෙන්නේ පොට්ටබ්බ ධාතු නැත්නම් බාහිර රූපයේ උපකාර කයට ගැටෙන්නේ ස්පර්ශ වෙන්නේ ස්පර්ශය නිසායි සැපේ එන්නේ. මේ ස්පර්ශය නිසායි සැපේ එන්නේ කියලා දන්නේ නැති වුණාම කෙලෙස්යකට පෙන්වන්නේ සැපේ ආවි මේ බාහිර රූපෙන් කියලායි. දැන් අතන මානසිකාර්ය වෙනුවට අනිත් අරමුණු වලදී සැපේ ගෙනත් දුන්නේ රූපය ඉදිරිපිට තියාගෙන සැපට හිතපු නිසා සැපේ. ඒක නොදන්න නිසායි විපල්ලාසේ බාහිර රූපේ සැපයි කියලා පෙන්වන්නේ. දැන් කයට ගැටෙන අරමුණේදී කයත් පොට්ටබ්බය ගැටීම නිසා සැප සහගත ස්පර්ශය නිසා සැප සහගත වේදනාවක් ඇති වෙනවා. මේ ස්පර්ශය නිසා මේ ඇති වෙන සැපේ ස්පර්ශ නිසා හටගත්ත වේදනාවක් කියන එක නොදකිනකොට මොකද වෙන්නේ? අර පොට්ටබ්බේ සැප සහගතයි කියලායි අපි හිතන්නේ. ආයෙත් එහාට හොයාගෙන යනවා. දැන් මේ ආස්වාදයේ විදිහට දැක්කහම ඒ කියන්නේ මෙයා දැන් දන්නවා හැමදාම රූපය නිසා සුවක් සොම්නසක් එනවන ලෝකෙට එන්නේ කෙලෙසේ කියලා. ඒ කියන්නේ රූපයෙන් සැප විඳිනවා රූපය නිසා සොම්නසක් ඇති වෙනවා කියන ධර්මතාවය ධර්මතාවය ඌ පරිදි පිළිසිඳ දැක්කොත් රූපේ උපකාර වෙන්නේ සත්‍යත ඇති වෙන විදිහට මෙනෙහි කරන්නයි සත්‍යත ඇති වෙන විදිහට මෙනෙහි කරපු නිසායි ආස්වාදයක් කියන්නේ අපි රූපේ නිසා ආස්වාදයක් කියන්නේ මෙහෙමයි නේද කියලායි දකින්න ඕනේ. සත්‍ය සහගත රූපයක් නොතනිනවන නම් ඒ දකින්න කෙලෙස් වල කෘත්‍ය ටික. සත්‍ය සහගත සද්දයක් නැහෙනවන නම් ඒ දකින්න කෙලෙස් වල කෘත්‍ය ටික. දැන් මේ ආස්වාදයේ විදිහට දකිනකොට ආදීනෝ පහළ වෙනවා. ආදීනෝ කියන්නේ මොකද්ද? යාට ක්ෂණිකව තේරෙනවා දුකේන අරමුණෙත් ඔය හැන්දම දාලා නේද ගන්න කියලා බෙදලා. ඇයි ඒ? දුකේන හැටිත් ප්‍රකට වෙනවා යාට. මොකද්ද? ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට රූපේ දුක්ඛාගතත් නැහැ. දුකේන විදිහට මෙනෙහි කරලයි දුක් විඳින්නේ. නමුත් ආදීනවේ ආදීන විදිහට දන්නේ නැහැ. දැන් අපි දුක් විඳද්ද දුකවත් දන්නේ නැහැ. හැමදාම දුක විඳිනවා, සැප විඳිනවා සැප දන්නේ නැහැ. දුක විඳිනවා දුක දන්නේ නැහැ. දැන් ආදීනවේ ආදීන විදිහට නොදන්නකොට මොකද වෙන්නේ? අර අලියාගේ අන්දර කටු කතාවම තමයි දැන් දුක එන්නේ මේ රූපෙන් කියලා හිතන්නේ. එතකොට තියෙන දේ මොකද්ද? තව ටිකක් දුක් වෙනවා. දුක් වෙනවා කියලා මොකද කරන්නේ? දුක් වෙනවා කියලා තව ටිකක් ඇතුලෙන් දුකට හිතලා. මොකද මේකේ තියෙන දේ තමයි මේ ස්වභාවය තේරුම් නොගෙන ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්න බෑ කවදාවත්. මේ දර්ශනයේ ඇති ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්න මම එදා මතක් කළා දවසක් හයට තියෙන දුකක් තියෙනනම් උහුලන්න පුළුවන් වේ. නමුත් ඔගොල්ලෝ දන්නවද හිතට තියෙන දුකයි උහුලන්න බැරි. දැන් අපි කියමු තමන්ගේ අතක් කකුලක් තුවාල වුණොත් ඒ වේදනාව උහුලන්න ද අමාරු. තමන්ගේ එකම දරුවා එස් ඉදිරිපිට මැරෙනවා නරුණ ඒ දුක දුහුලන්න අමාරු. කකුල කැටිච්ච දුක අරකද දුක දරුවනේ බලන්න අරක තියෙන මිනිස්සු කාර බලන්න මේ විතරයි සැබෑම දුක. මේ ලේසි නෑ මේ දුක කියන එක මේක පිළිසින්න නොදක්කොත්. හරිද? ඒකයි මං කියේ. දැන් මේ ආස්වාදී ආස්වාදික පිළිදීර නොදක්කොත් ඔය හැන්දම දාලා තමයි බෙදාගන්නේ. ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට අපි දැන් ආදීන වාදීන විදිහට දන්නේ දුක එන හැටි දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? අපි කියමු දැන් මලගයක් වුණා කියනකොට ලෝකෙට ලොකුම දුක් නේවා. නැත්තම් ලෙඩ වුණා කියන්නේ. අනේ මගේ දරුවා නේද, දරුවා මැරුණා නේද, දරුවා පොඩි කාලේ හිටියේ මෙහෙමයි නේද, කිරි දුන්නේ මෙහෙමයි නේද, දරුවා සෙල්ලම් කළේ මෙහෙම නේද කියලා හැතිලින් හිතමු. දැන් පේන රූපායතනයේ උපකාර හිතන්න. දැන් හිතන නිසා බඩ පපුව පිච්චිල පුදුම දුකක් වෙයි. හරිද? දැන් ආදීනවේ ආදීනවේ හැටියට දන්නේ නැහැ. මෙයා දුක් විඳට තමන් විඳින දුක දන්නේ නැහැ. දුකේ අඥානම් කියන්නේ තෝකට. නැත්නම් අපි ලෙඩ වෙනවා මැරෙනවා නේද කියලා සිහි කරන එකට නෙමෙයි දුකේ ඥානම් කියන්නේ. ඔය දුක සිහි කරගෙන. දුකේ ඥානය නෙමෙයි. දුක්ඛේ ඥානං කියන්නේ දුක ඒ ස්වභාවයෙන්ම තේරුම් ගන්න. දුක එනවනු දුක එන හැටි දකින්න. එතකොට දැන් ඔන්න දරුවා මරනවා කියලා හිතනකොට හිතන කම නිසා දුක. දැන් ආදීනව ආදීනව හැටියට දන්නේ නැත. මේ දුක ආවි මෙහෙම නේද කියලා කෙනෙක් දන්නේ නැත්තම්. ඇස් ඉදිරි පිටට රූපය දල්වගත්තා, එල්බගත්තා. දැන් රූපයේ සැපවත් දුක්වත් නෙමෙයි. දුක එන විදිහට හිතනවා. හිතපු නිසා දැන් මහා දුකක් ඇති වුණා. ඔන්න දැන් මේ දුක ඇති උනේ, මේ දුක ඇති උනේ දුක එන විදිහට හිතපු නිසායි කියලා දන්නේ නැත්තම්. මෙයාට පේන්නේ මොකද්ද? අහංගර පෙනෙන රූපිනේ දුක එන්නේ කියලා. අපිට ආස්වාදයෙන් ගෙනත් දුන්නේ හැන්දෙමනේ මේ අවිදාගන්නේද වෙන තැනක් නෑ. දැන් ඉතින් ඉදිරියෙන් කියන්නේ මෙයා ඒ රූපෙම මෙයාට දුක්ඛාගතයි. දැන් මේ මරණයක්මයි. දැන් කෑ ගහනවා, විලාප දෙනවා, අඬනවා. ඒ කියන්නේ ආයෙත් තව ටිකක් වැඩිපුර දුක එන විදිහට හිතනවා. අර කෝච්චියට ගල්ලගුරු වැඩිපුර දාන්න දාන්න වේගේ යනවනේ. ඒ වගේ වැඩිපුර දුක එන විදිහට හිතන්න හිතන්න දුක වැඩි වෙනවා. කෙලෙස් වලට පෙන්නන මෙහෙටයි 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 කියලා. ආයෙත් කෑ ගහනවා. හරිද? එතකොට ආස්වාදේ දැක්කම ආදීනවේ ප්‍රකට වෙනවා. ලෝකෙ දුක් විඳින්නේ කොහොමද? එතකොට අපිට ඔක තර්කානුකූලව යමක් හිතේ ඇති. දැන් අපි ගියමු මල විතර. දැන් දරුවා මැරිලා අපිට දුක වෙනවා නම් ඒ තේන රූපේම දුක්ඛාගත නම් ඇයි ওই රූපේ දැකලා ආයෙත් හිතේ මට්ටමේ දුක නැත්තේ? සමහරවිට හතුරෙක් එහෙම ඉන්නවනම් ඔක බලන්න සමහරවිට යාට සතුටක් වෙන්න පුළුවන් නේ. එතකොට එකම රූපයේ කෙනෙකුට සතුට හෝ අසතුට උනේ කෙනා කෙනාගේ මනස මත.
එකයි මට ඕනේ උනේ මෙතෙන්දී මතක් කරන්ද ආස්වාදයේ යাদীන වේචින ධර්මතා දෙකම පිරිසිදු දැකපු දවසේ දුක්ඛේ ඥානංකය. එතකොට සැප නැතිවීමෙන් එන දුකත් දුක ලැබීමෙන් එන දුකත් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය පිය විපයෝග දුක්ඛය ගැන නෝනයි මේ තියෙන්නේ මෙතන. තව පැත්තකින් ගත්තහම මෙන්න මේ විදිහට ගත්තොත් එයාට පුළුවන් කයට ඇනින දුක ඇරෙන්න මුළු ලෝකයා විඳින ජරා දුක මරණ දුක ශෝක පරිද හැම දුකක්ම නැති කරන්න පුළුවන්. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අපේ සංපයෝග දුක්ඛ පියේ විපයෝග දුක්ඛ යම් පිච්චන් නලපිති තම්පි දුක්ඛ සංකීර්තන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියපු දුක්ඛිකම කෙලෙස් එක තියෙනවා. මේ ටිකෙම මෙරෙන්න පුළුවන්. කය කෙලවර කොට ඇති වේදනාවකදී එයා කය ඇතිතාක් කතුවකින් යන්නොත් ඒ වේදනාව දැනේ. නමුත් ඒ ස්පර්ශය නිසා හතගෙන ස්පර්ශ නැති වෙනවා කියන තැනකින් පිළියතු ඉවසන්න පුළුවන්. නමුත් එයා දරුවන් අරුණු බිරිඳ අරුණු ස්වාමීන් අරුණු අම්මන් අරුණු ලෝක විඳින් තියෙන ඉහළම දුක විඳින්නේ නැහැ. පිළිකා හැදිලා ලෙඩ හැදිලා විඳින දුක යා විඳින්නේ නැහැ. එතකොට මහලු වීම නිසා ඇති වෙන දුක මේවා විඳින්නේ නැහැ. මොකද මේවා ඔක්කොම මානසිකාර ප්‍රතිබද්ධ. මේවා කෙලෙස් එක්ක විඳින දුක. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් මම මුලින් මතක් කළේ ආස්වාදය අනුව නිතර මනස පවත්වල දුකේ නරමුණේදී විතරක් මේක සිහි කරගන්නවා කියන තැනකින් ඉන්න බෑ. එහෙම වෙන්නේ නෑ. යෙදෙන්නේ නෑ. මොකද පුරුදු කරපු විදිහටම මෙයා යන්නේ. බුල හිතනවා නම් ආස්වාදයේ තියෙන අරමුණේදී පය ගහලා රූප බලනවා සද්දහම මේ ටිකේ හොඳට ආස්වාදයෙන් ඉන්නවා. ඒකෙදි කැපේ ඉන්නේ මෙහෙම නේද කියලා බලන්න ටිකක් උත්සාහවත් වෙන්නේ. නමුත් දුකිනකොට බලා ගන්නවා කියන තැනකින් ඉන්නවනම් හරි දැනගන්න නොකෙන දෙයක් මේ හිතේ කියලා. වෙන මොකුත් නෙමෙයි. බොරු හින්දා නෙමෙයි. මේ හිත කියන්නේ පුද්ගලයෙක් හෝ මම හෝ කෙනෙක් නෙමෙයි. මෙයා දුව පුත්‍රෙක් විදිහට දුවන්නේ. පුතේ හුරු කරපු විදිහටයි හුරු වෙන්නේ. ආස්වාදයේ අමතක වෙලා යන්න පුළුවන් මම කියන්නේ. අත නොහැර ගන්න කියලා එහෙමනම් ඔයගොල්ලෝ භාවනා කරන්න ඕනේ නැහැ කෙලෙස් නැහැ. අත නොහැර ගන්න පුළුවන් තරම් සීනුවක් තියෙනවා. නමුත් මේක ටික ටික පුරුදු කරන්න කියලා මම කියන්නේ. සැපක් ගෙදර වත්තට බැහැලා මිදුල දිහා බලනකොට වෙනද වගේම ඉඳපා ටිකක් ඇත්තටම මේ රූපේ ඇඟි ඇවිල්ලා හැපුන්නේ නැහැනේ. මේ නිසා හිතට සතුටක් කෙනවනො සතුට එන විදිහටම හිතන හින්දාම නේද සතුට එන්නේ. කින ටිකක් හිතන්න. කෑම ටිකක් කනකොට මේ හැම වෙලාවකම එහෙම මෙනෙහි කරන් ටික ටික. ඒ හැන්දම වේදන දුකක් කියන වෙලාවට ඕ ලෝකේ උහුලන්න බෑ කියලා හිතන මලගයක් මරණයක් දුකක් කියන තැනකට ගියාම එයාට එනවා. ඇහැ මොනවා කරන්න රූපේ මොනවා කරන්න මං හිතේ ඉත හැරෙන්නේ නැත්තම් අර පෙන්වන්නේ යකඩෙන් නැගුණු මලේ ඒ යකඩෙන්ම කාලා දුකටපත් කරන ආයසාව මලන් සම්මුත්තෙන් තදුත්තාය තමේව කාදති එවන් අතුදොන චර්ණ සතකම්මල් නයන්ත දුක්ගත යකඩෙන් නැගුණු මලේ ඒ යකඩේ කාලා විනාශයටපත් කරන නුව නැතිකෙන උපද්දන කෙලෙස් මලේ යාව දුකටපත් කරනවා. අපි ඇති කරගන්න කෙලෙස් වලට දුක් විඳින්නේ අපි. දැන් හොඳට බලන්න මේ කරන්නේ මෙතෙන්දි තියෙන ප්‍රශ්නේ මේකයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුකෙන් මිදින්න දෙන්නේ අපි තමයි කියලා කියන්නේ. ඇස් ඉදිරිපිට රූපයක් එනකොට ඕගොල්ලෝ දුකේන විදිහට හිතලා දුක් වෙනවා නම් මම වෙන විදියකට හිතුවා කියලා දුක නෑවිලා තියෙනද ඕගොල්ලන්ට? දැන් මේක හරවන්න වෙන්නේ අපිටම නේද? හොඳට නිකන් හිතන්න පොඩ්ඩක්. ඇස් ඉදිරිපිට රූපය දැල්වගෙන දුක එන විදිහට මම පුළුවන් තරම් හිතලා හිතීම නිසාම මට දුක ආවනම් දැන් ඕගොල්ලෝ කාටද පුළුවන් මම මරණ දුකක් විඳිනවා නම් මං විඳින මරණ දුකෙන් මාව බේරන්න පුළුවන් ඕගොල්ලෝ කාටද? ඔගොල්ලෝ මොන විදර්ශනාවක් කරුවත් මගේ දුක නැති වෙයි. තමන්මයි කරගන්න ඕනේ කියලා කියන වෙන මොකුත් නෙමෙයි. මේ දුකට හේතුව මෙතන. තියෙන්නේ තමන්ගේ මනසේ දෝෂේ. එහෙනම් දැන් හැම කෙනෙක්ම මේ සිද්ධිය දකින්න. ඒ නිසා තමන්ව දුකට පත් කරගන්නවද නැද්ද කියන එකයි අයිති තින්නේ තමන් ගාව. ඒක හොඳට දැනගන්න. අපි මෙච්චර කල් දුක බාර දීලා තින්නේ අනුන්ට. ඒ කියන්නේ ලෝකෙ නිසායි අපිට එන්නේ. ඈ
මට අපි අකමැති මිනිහා අර මිනිහා හැමදාම පේන්නේ නැහැ මගේ හිතට දුක එන්නේ. අර අකමැති රූපෙමයි මට හැමදාම පේන්නේ. මේ නිසා මේ දුක කියලා අපි බාහිර රූප වලින් මේ දුක විඳින්නේ. කනක් ඇහෙන්න බෑ අර ශබ්දෙමයි ඇහෙන්නේ කියලා අපි දුක් විඳින්නේ. ඕවෙන්නේ අපිට එන දුක නේද? නමුත් අන්තිමට මේ හැම ප්‍රශ්නකින්ම අපිට මිදෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ රහතන් වහන්සේ නමක් කියන්නේ පෙන්නවා සෝපදිසුසු නිබ්බාන. උපදි ශේෂ්ඨයක් ඇතිව නමුත් පිරිනිවිලා කියනවා මොකද්ද? කය කෙලවරකට ඇති වේදනාවක් දිවි කෙලවරකට ඇති වේදනාවක් විතරයි විඳින්නේ. ඒකද මේ වගේ අපි වගේ මේ ලොකු ශරීරකින් නෙමෙයි මේ කයට ගැටෙනවා කියනකොට මේ මොහොත විතරයි. එතන විතරයි. ඒ මට්ටමට ඉතුරු කළා අනිත් ඔක්කොම දුකින් අපි වතහැරවනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අපිට තේරුම් කරගන්න ඕනේ අපි මෙච්චර කාලයක් සැප විඳලා තියෙන්නේ මෙහෙමයි කියන එක තේරුම් කරගන්න. මෙච්චර කාලයක් දරුවෝ නැතිවීමෙන්, ගෙවල් දොර නැතිවීම මොන විදිහකට හරි දුක් විඳලා තියෙනවා නම් ඒ විදිහට තියෙන දුකත් මෙහෙමයි කියලා දකින්න. එතකොට මේ විදිහට සැප දුක් දෙක විඳින සැප දුක් දෙකේ කියන්නේ මේ මෝඩකමින් මිදින්න කවුරුත් කැමතිද? මේ සරණයට කැමති වෙනවා. මේ මෝඩකම දැක්කහම ওই මෝඩකමින් මිදෙන්න අකමැති වෙන කෙනෙක් නැති වෙයි. නේද? ওই මෝඩකමින් මිදෙන්න මාර්ගයක් හොයයි. ආන් එයාට තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ඔහොම අපි දැක්කොත් අපිම දුකේන විදිහට හිතලා දුක් වෙන්නේ. එහෙනම් මේ දුකේන විදිහට හිතන එක නතර කරලා මේ දුකෙන් මිදෙන්න පුළුවන් නම් මම කොහොමද මේක නතර කරගන්නේ කියන තැනක? ඒකට දැන් එයා ප්‍රායෝගික වෙන උත්සාහවත් වෙන එතකොට ඒකයි නිස්සරණේ නිස්සරණේ හැටියට කියලා කිව්වේ. එයා නිස්සරණේ දන්න මේ සැපෙන් දුකෙන් දෙකින් මිදෙන්න තියෙන ක්‍රමය අපි හිතාගෙන ඉන්නේ මේ රූප නැති තැනකට ගියෝ ශබ්ද නැති තැනකට ගියෝ නිස්සරණේ කියලා නේද? නිස්සරණ කියන්නේ ඒක නෙමෙයි. නිස්සරණ කියන්නේ මේ නිස්සරණ කියන්නේ දැන් මරණ දුක ගෙනත් දෙන අරමුණේදී දුක ඇතිගෙන විදියට හිතන් නැතුව අපි හිටියෝ ඒ දුකෙන් එයිද? අපි කියමු දැන් ඔන්න මිනිය කියන එකක් ඉස්සරහ තියෙන්නේ. අපි හිතනවා මේ පට වියපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුනත් කනබුනා හරි නැදුන් රූපයක් නොකරත් ඉන්න කියලා නිකන් ඒක මම කියන්නේ ඕන නම් ඕවා කළත් බලන්න ඕනම දුකෙන් සිහි යතියනෝන් බලහපු කෙනෙක් නම් සිහිය තියෙන්න ඕනේ. ඕනම දුකක් වෙන මම කියන්නේ මේවා කළා බලන්න කියලා අපි ඉඳලා සම්දිත්තිකයි මේ ධහම කියන්නේ මල ගෙදරකට ගිහිල්ලා නැත්නම් නෑදෑයෙක් කියන තැනකට ගිහිල්ලා දුක එන විදිහට ඉස්සෙල්ලා ටිකක් හිතලා බලන්න කියලා මම කියන්නේ. අනේ මට මෙහෙම උදව් කරා මෙහෙම කන්න දුන්නා මෙහෙම කෙරුවා මේ කියලා ටිකක් හිතන්නකෝ බලන්න. ඉතල මනස දිහා බලන්න හොඳට සීහෙන් කරන්න ඕනේ. පපුව පිච්චිලා එන හැටි තේරෙන්නේ. ඊට පස්සේ ඒ කිසියම් දෙයකට සම්බන්ධ නැතුව මේ රූපේ තියෙන ධම්ම මාස්ලේ නහර මේ කනබුන ආහාරෙන්නේ හැදෙන්නේ නැත්තම් පති ව්‍යාපෘති දේ ආයෙන කියලා ඔහොම ටිකක් හිතලා මනස දිහා බලන්න. දැන් මේ දෙකෙන් එක විදිහකට හිතනකොට දුක ඇවිල්ලා එක විදිහකට හිතනකොට දුක නැහැ. එහෙනම් හුදට තේරේ ජරා දුක මරණ දුක මොකද්ද? උපදවාගෙන දුක නෙවෙයි. මෙයාට තේරේ හිත හදාගත්තාම මේ සැප දුක් දෙකෙන් මිදෙන්න පුළුවන් කියලා නිස්සාරණ තේරෙන්නේ. එතකොට ඒ සැපයි දුකයි කියන දෙකෙන් මිදෙන්න නිස්සරණේ නිස්සරණේ හැටියට දන්නවා. කොහොමද? ඇහැට රූපයක් හම්බ වෙනකොට ආස්වාදය අනුව යන්නේ නැත්තම් මෙනෙහි කරන්නේ නැත්තම් ගැටීම අනුව මෙනෙහි කරන්නේ නැත්තම් යථා ස්වභාවය මෙනෙහි කරනවන බලන්න නිස්සරණේ කියනකොට මාර්ගය ඉපදලා ඉඳීම මේ පැත්තේ මෙන්න මේ විදිහට කරනකොට මේ විදිහට කරනකොට
ඉබේම ප්‍රකට වීමට නිස්සාරණයි. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මම තව මාර්ගය ගැන කරුණු ටිකක් මතක් කරන්නම්. මේ මාර්ගයේ වටින්නේ ඔන්න ඔය ටික දැනගත්ත කෙනාටයි කියලායි මම කියන්නේ. මොකද ආස්වාදයේ කියන එක නොදක ඒක gedhi pitimma තියාගෙන සැප කියලා එකක් තියෙනවා කියලා රූපය නිසා සැප විඳින්න පුළුවන්. සද්දෙන් සැප වෙනවා, ගන්ධයෙන් සැප වෙනවා, එතකොට රසයෙන් සැපයි, කයෙන් සැප විඳින්න පුළුවන් කියන මින්ම තියාගෙන ඒක gedhi pitimma තියාගෙන ඒක හංගලා දාලා පැත්තකට ගිහිල්ලා ඉපදෙනව නේද, ලෙඩවෙනව නේද, මැරෙනව නේද කියලා මෙනෙහි කළාට ඒක මෙනෙහි කරනකොට තාවකාලිකව ඒකේ ඵලයක් හැටියට විරාගී බවක් ඒක අතහැරපු ගමන් අර ටික ආපහු gedhi pitimmai තියෙන්නේ. ඒ හින්දා මේක තාවකාලිකව ඵලයක් විතරයි. නියම දේනම් යුද්ධනම් සතුරට මූණම දීලා ජය ගන්නට ඕනේ වගේ ආස්වාදයේ එනතන ආස්වාදයේ විදිහට මෙනෙහි කරලම ආදීනව ප්‍රකට කරගන්න. දැන් හැංගිලා යන්න තැනක් නැහැ. හැනලා ගියා නෙමෙයි. එතකොට වෙනවා අපිට ආදීනවයත් ආස්වාදයක් කියන දෙක තේරෙනකොට දෙකම කෙලෙස් නිසා සැප දුක් විඳින ලෝකය දකිනකොට තමන්ගේ මානසික ස්වභාවය දකිනකොට මේ ස්වභාවය මිදෙන්න කවුරුත් කැමති. අන්න එයාට තමයි ඒක මිදෙන්න තමයි නිස්සාරණේ කියන නිස්සාරණේ කියන්නේ ඒක මිදීම. ඒ මිදීමට තමයි මෙන්න මේ මාර්ගය තියෙන්නේ. එතකොට පටික සම්පාදේ වේවා ඔය හැම මාර්ගය ගැන කරුණක්ම දැන් එන්න ඕනේ ඔය ටික දැනගත්ත කෙනාටයි හරිනම්. ඉස්සෙල්ලා යා මේක ආස්වාදයේ ธรรม දැනගෙන ආස්වාදයේ වැඩක් නෑ, අපි අලියා අන්දර කට කෑව වගේ තැනක මේ සැප විඳලා තියෙන්නේ කියලා තේරිලා. ආදීන දුක් විඳින හැටිත් මෙච්චර කල් දුක් විඳලා තියෙන්නේ මේ වගේ අපේම මානසික මට්ටම නිසායි කියලා තේරිලා. මේ මානසික මට්ටමින් මිදෙන්න ඕනේ කම ආපු කෙනාටයි මාර්ගයේ තියෙන මේ මානසික මට්ටමින් නිදෙන්න. නිස්සරණය කියනකොට බාහිර දෙයකින් නිස්සරණය ඕනේ නැහැ. මේ මානසික මට්ටම අතරනම නිස්සරණය සිද්ධ වෙනවා. ඉතින් තේරෙනවා කියන්නේ. එතකොට අන්න දැන් යාට වුනේ මේ මානසික මට්ටමේ වෙන වෙනදා යෝනේ. දැන් දෝෂේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ නෙමෙයි. සැප හෝ දුක උනේ ඒකේ නෙමෙයි. විතක සැප කරලා විතක දුක කරලා මේවා පෙන්නපු අපේ ඒ මනසේ දෝෂი තියෙන්නේ. අන්තිමට කලකිරෙන්න වෙලා තියෙන්නේ කායකද? තමන්ගෙම කෙලෙස් සහගත ස්වභාවයත් එක්කයි කලකිරෙන්න වෙලා තියෙන්නේ. ඈ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුම්භෝ අංගානි සතේ කපාලේ සමෝධම් වික්කෝ මනෝ විතක්කේ අනිසිතෝ අඤ්ඤ මහේතයano පරිනිබ්බුතෝ නූපදී. ඒ කියන්නේ ඉබ්බසිය කබලේ අවයව බහ ගත්තා වගේ මේ තමන්ගේ මනෝ විතර්කේ හකුලුව ගන්න. අනිසිතෝ අඤ්ඤ විහෙතයano තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිදිලා අනිත් අයට හිංසා කරන්න එපා, අනිත් අයට ඇඟිලි දික් කරන්න එපා කියනවා. දැන් අද අපි අනිත් අයත් නැගිලි දික් කරන්නේ. ඒ කියන්නේ අහරයන් නිසා තමයි මට මෙහෙම වුනේ. එයා තමයි මට මෙහෙම කිව්වේ. මේ සැප දුක් වලට අපේ සැප දුක් වලට වගකීම්තේලා තියෙන කවුද? බාහිර අය. ඒ නිසායි අපි ලෝකෙට ගැටෙන්නේ. අපි මොකද ඒ අය නිසායි සැප දුක් අපිට එන්නේ. එතකොට අපේ සැප ලබා ගන්න දුක අයින් කරගන්න එහා එක්ක ඇලෙනව ගැටෙනව. මොකද බාහිරින් ඇවිල්ලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? ඔකට පෙන්ලා දෙන උත්තරේ. අනිත් අයට ඇඟිලි දික් කරන්න දෙපා, උපවාද කරන්න දෙපා, අනිත් අයට දොස් කියන්න දෙපා, හිංසා කරන්න දෙපා. ඒකට තියෙන මොකද? සමෝධම් වික්ක මනෝ විතර්ක ටික හකුල ගන්න.
ඇහැට රුපියක් පේනකොට ඊට අනුව මනස හතුන හකුලව ගන්න කිනේ ඊට අනුව යොදන් දෙපා සැපට හෝ දුකට. අර ඉබ්බගේ කතාව අහලා දිනවනේ කලින් කියලා තිබ්බේ ඒ වගේ. එතකොට ඔන්න එහෙනම් ඔන්න ඔය වගේ යථාර්ථයක් තමයි බුද්ධජනන් වහන්සේ දැකලා තියෙන්නේ. ආස්වාදේ කියන්නේ මෙන්න මෙහෙම, ආදීනේ කියන්නේ මෙන්න මෙහෙම, නිස්සරණේ මෙන්න මෙහෙම. ඔන්න ওই තුන දැක්ක දවසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතකොට හරියට අපිත් ආස්වාදේ ආස්වාදී විදිහට නිස්සරණේ නිස්සරණේ විදිහට දැක්කොත් රූප තණ්හාව දුරු කරන්න බැරි වෙයිද එහෙම? පුළුවන්. හැබැයි අපි ඉස්සෙල්ලා දැකපු විදිහට නෙමෙයි, මේ විදිහට දකින්න වෙනවා ටිකක් නේ. ඉස්තර කරන්නේ අපි ආස්වාදයේ කියනකොට ආදීනම කියනකොට හිම මතක් කරගන්න එක විතරයි. ආස්වාදයේ මතක් කරගෙන ආදීන මතක් කරගෙන මිසක ඒකට නුවණක් ගෙනහිල්ලා නෙමෙයි. ආස්වාදයේ ආස්වාදයේ විදිහට ආදීනම ආදීන විදිහට දැනගන්නවා කියනකොට මේ වගේ ඒ සංසිද්ධිය ඇති වෙච්ච හැටි අපිට පේනට ඕනේ. තේරෙනවනේ? ඊට පස්සේ ඔන්න එහෙම දැනගත්ත කෙනාටයි මා. දැන් අපි ඔන්න මාර්ගය ගැන ටිකක් මාත් කතා කරමු නේ. එතකොට දැන් මේ කතා කරන ටික පස්සේ ඔයගොල්ලෝ ඔතන සම්බන්ධ කරගන්න මේ අපි විඳින ආස්වාදයේ මෙච්චරයි ආදීනෝ මෙච්චරයි මේ ආස්වාදයේ ආදීනෝ දෙකම විඳලා තියෙන්නේ අපි අපේ මනස තනිමලින්. නමුත් අපිට මෙච්චර කාලේ අපිව රවට්ටලා වංචා කරලා නේ කෙලෙස් වලට බාහිර නිසා සැප දුක් වෙනවා කියලා පින්නලා යුදවලා මේ සසර ගෙනියනවා මෙච්චර කාලේ මේ රවට්ටලා කියලා මේ රැවට්ටීමේ කලකිරුව මේ රැවටීමේ නිදෙන්න ඈ කැමැත්තයි දැන් මේ තියෙන්නේ. මේ මෝඩකම ගැනයි කලකිරලා තියෙන්නේ. මේ මේ මෝඩකම විදිහට සැපේ කලකිරලා තියෙනවා. තේරුම් ඕකේ නිදෙන්නයි දැන් මේ මද කියන එක ගැට ගහගන්න. දැන් මොකට මොකද්ද අපි මාර්ගයට කරන්නේ? කතා කරන්නේ. මම ටිකක් හිතුණා ඒ ටික මම කතා කරන්න. හැබැයි ටික ගැඹුරුයි. කමක් නැද්ද? ගැඹුරුත් නෑ ඌමනාවක් තිබුණොත්. නමුත් මේක තමයි අපිට වෙන්න ඕනේ. මේකෙදී ඔගොල්ලෝ ගාව නැතත් ටිකක් අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊගවදී තමයි අපි දැන් මම මොන හරි දෙයක් මතක් කළොත් ඒක අද අපේ දැනුම් පරාසය නැති වෙන්න පුළුවන්. අපි අද දන්න මානසික මට්ටම තුළ නැති වෙන්න පුළුවන්. නැති වුණා කියලා අපිට පේන්නේ මේක තේරෙන්නේ මේක එහෙම වෙන්න බෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද අපි දැනුම් පරාසය තුළ ලෝකෙට අයිති නැති දහමක් තිබුණොත් තමයි පුදුමේ. නැති එක ගැන පුදුම වෙන්න එපා. ඊගාවට මේ කතා කරන වචනයක් ගානේ අපි දන්නා දෙයට ඇඳන් එපා. හැම වෙලාවෙම මනස නිදහස් තියාගෙන මේකෙන් කතා කරන හදන්නේ මොකද්ද කියන කාරණා තේරුම් ගන්න ඕනේ. මම අද මතක් කරන්න හදන්නේ මේ ගැන නෙමෙයි, මේ ටිකක් ඥාන වඩන එක ගැන. ඒ කියන්නේ දැන් මොන කෙනෙක්ද දෝෂයක් කරලා කතා කරන්නේ නෙමෙයි, ගොඩක් පුරුදු වෙලා තියෙනවා මේ ඥාන පූජා කියන්නේ ඥාන වඩන්න. නමුත් මෙතනදී මේ නුවණවල් වඩන්න කිව්වහම මම එහෙම ගන්නේ කියන්නේම මෑතකදී මේ නොයේ චරිත හම්බ වුණාම භාවනා ගැන දහම් ගැන කතාකරනද විවිධ පළාත් වලින් විවිධ චරිත තියන අය හම්බ වෙනවා කතා කරන්නේ. කියන දේවල් එකතු කෙරුවොත් ලිව්වොත් මහ පුදුමාකාර දේවල් තියෙනවා. ඉතින් මට හම්බ වුණා නව මහා විදර්ශනා ඥාන හත්වතාවක් වඩපු කෙනෙකු. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මම මේ කිව්වේ මේ නුවණවල් කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි. මට ටිකක් පරස්පර ඕගොල්ලෝ ඒකයි මං කිව්වේ මං කියපු ගමන් මේ වචන වලට ගන්න එපා කියලා ටග්ගල කෝණ හදාගෙන. මොකද ටග්ගල ශනික කරන්නේ ඒකනේ. ඒ හිඳලම ඉස්සෙල්ලාම දැනුම් දීම දුන්නේ. ඒකෙන් මම අදහස් කළේ නුවණවල් වඩන්ඩ බැහැ කියලා. නුවණ වැඩෙන්න ඕනි දහමක ඉඳලා කටයුතු කරන්න වෙනවා මිසක නුවණ කියන්නේ කල්ලල උසල ගන්න එකක් නැහැ. අපි කියමු මම කිව්වොත් ඕගලන්ට දරුවෙක්ව හදන්න බෑ කියලා. ලොකු කරගන්න ලොකු මහත් කරන්න බෑ කියලා. ඒ මං කියන්නේ කණ්ඩ බුණ්ඩ දෙන්න බෑ කියන එක නෙමෙයි. අතින් ඇදලා කකුල් දෙකෙන් ඇදලා ළමයෙක්ව දික් කරන්න බෑ. ළමයෙක්ව හදනවා කියලා ඕගලන්ට කරන්න පුළුවන් කණ්ඩ බුණ්ඩ ආහාර පාන ටික ළඟට දෙන එක විතරයි. ඒව වැටීම නිසා ඒ රූපේ හැදෙන්නේ. එතකොට රූපේ හැදෙන ධර්මතාවය විසින් රූපේ හැදෙන්නේ ඕගොල්ලෝ ආහාර පාන කැමවීම ටික විතරයි ලංකලේ. ඕගොල්ලෝ දරුව හැදුවා යන ගණේට යනවා. ඕගොල්ලෝ දරුව හැදුවා කියනකොට අර්ථය දැනගන්න කියලා මම කියන්නේ. දරුව හැදුවා වෙන්නේ මෙහෙම මිසක නැත්තම් ළමයිගේ අතින් ඇද්ද කන් වලින් ඇදලා උලියෙන් ඇදලා දික් කෙරුවා නෙමෙයි. ඒ වගේ ඥාන වඩනවා කියනකොට අපිට ඒ අර්ථයෙන් ඥානේ වැඩෙන ප්‍රත්‍යතිවිද ලං කරන්න පුළුවන්. ලං කරලා මේ නුවණ වැඩෙන්න ඕන මිසක මම දැන් උද්‍යව ඥානේ වඩනවා. මම දැන් බංග ඥානේ වඩනවා. මෛත්‍රීපට්ඨාන ඥානේ වඩනවා. ආදීනෝ ඥානේ වඩනවා කියලා ඒකට පදක් හදාගෙන එක එකව හිතුවට හරියන්නේ නැහැ. මම දන්නේ මේ අතර එහෙම ඉන්නවද කියලා මට හම්බ වෙලා තියෙනවා එහෙම. ඒ නිසායි මම මෙහෙම කියන්නේ. එද අපි කිමු ආදීනෝ ඥානේ. දැන් මේ කාලෙදි මම කරන්නේ ආදීනෝ ඥානේ කියලා ලෙඩ වෙනවා මහලු වෙනවා නැත්නම් අර ද්වාචත්තාවසාකාර ශුන්‍යතා භවනෝ තියෙන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් මේ මේව මෙනෙහි කර ඉන්නකොට මේ මොකද ආදීනෝ ඥානේ වගේ. ඉතින් එහෙම නැහැ. හරිද? ඒක වඩන්න පුළුවන් එකක් නෙමෙයි. වැඩෙන්න ඕන එකක් ආදීනෝ. මෙතනදී ඉස්තෙල්ලාම එන පිළිවෙලක් තියෙනවා. මම මේ ආධුනිකම කෙනෙකුට ඉඳලා වුණත් කරන්න පිළිවෙල මේ කියන්නේ. තාම නැති ඇති බරුවෙක්. ඒ කියන්නේ මුලින්ම තියෙනවා අන්වේ ඥානය කියලා එකක්. අන්වේ ඥානයෙන් කරන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද කියන වචනවල අර්ථ ටික ඉස්සෙල් තේරුම් ගන්නවා. ඔන්න භූමිය දෙයක් හදන්න ඉස්සර වෙලා ශක්තිමත්ව අතිවාරමක් දානවා වගේ ගොඩනැගිල්ලක් හදන්න යම් විදර්ශනා නුවණක් වඩන්න ඉස්සෙල්ලා වැඩින්න ඉස්සෙල්ලා වඩා ගන්න ඉස්සෙල්ලා විපරිතව මේ විපරිත කමින් තොරව දහම් වූ පරිදි ස්කන්ධයන්ගේ සමුහාර්ථයෙන් ආයතනයන්ගේ ආයදානාර්ථයෙන් පවත්වනාර්ථයෙන් ධාතුන්ගේ ශුන්‍යතාර්ථයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන ටික ඉගෙන ගන්න. ඉගෙන ගන්න. මේ පිළිවෙලකට කෙරෙන්න වැඩක් මම කියන්නේ. මොකද මෙහෙම මතක් කරන්න හේතුව අපේ ජීවිත දිහා ගත්තාම නොදන්නා දේකුත් නෑ, දන්නා දේකුත් නෑ. හරියට කාවෝ කහපු දැනුමක් සමහරවිට තියෙනවා. ඒකිනුත් ටිකක් දන්නවා, මේකෙන් ටිකක් දන්නවා, ඒකෙන් ටිකක් දන්නවා, මේකෙන් ටිකක් දන්නවා. භාවනා කරනකොට ඒ භාවනාවන් ටිකක් කරනවා, මේ භාවනාවන් ටිකක් කරනවා, අර විදිහම මෙනේ කරනවා, මේ විදිහම මෙනේ අන්තිමට එකම අච්චාරයක් කියලා එක ගොඩේ. නමුත් ක්‍රමයක් තියෙනවා. ඒකෙදි ඕනම කෙනෙක් දැන් දින්ද්‍රියට යන්න බැහැන රේල් පීලි නේතු රේල් පීලි ටික දාන්න ඕනේ ඒ උඩනේ දිවෙන්නේ. ඒ වගේ මේ විදර්ශනාව දිවෙන විදර්ශනා ඥානයේ දිවෙන භූමියක් තියෙනවා. විදර්ශනා භූමිය කියලා එකක්. ඒක තමයි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසම්පාද කියලා. තව ඕනම් ඕගලන්ට බලා ගන්න පුළුවන් අභිධර්ම පිටකේ දෙවෙනි කොටසේ විභංග ප්‍රකරණේ ධම්මහදී විභංගය කියලා තියෙනවා. ඒ ධම්මහදී විභංගයේ මුලින් තියෙන මාත්‍රකාවක් තියෙනවා. අන්නේ මාත්‍රකාවට තියෙනවා කාරණා 12. ආන් මේ 12 කටපාඩම් කරලා ඒ 12 තුල තියෙන ඇතුළු කාරණා දැනගන්න. එතකොට සෑහෙන ප්‍රමාණවත් විදර්ශනා භූමියට අදාළ කාරණා ටිකේ තියෙනවා. හරිද? ඒ ටික අවශ්‍යමයි. ඒ තියෙන්නේ ආයත ස්කන්ධය කීයක් තියෙනවද, ආයතන කීයක් තියෙනවද, ධාතු කීයක් තියෙනවද, ඉන්ද්‍රිය කීයක් තියෙනවද, සත්ති කීයක් තියෙනවද, හේතු කීයක් තියෙනවද, ආහාර කීයක් තියෙනවද, ස්පර්ශය කීයක් තියෙනවද, වේදනා කීයක් තියෙනවද, සංඥා කීයක් තියෙනවද, චේතනා කීයක් තියෙනවද, චිත්තය කීයක් තියෙනවද කියලා ওই මාත්‍රකා ටිකයි තියෙන්නේ. අහලා ස්කන්ධය 5යි ආයතන 12යි ධාතු 18යි ඉන්ද්‍රිය 22යි කියලා මාත්‍රකව මදක් විස්තර කළා. ඒ ස්කන්ධ පහ මොනවද? ඒ ආයතන 12 මොනවද? ඒ ධාතු 18 මොනවද? ඒ ඉන්ද්‍රිය 22 මොනවද කියලා කියනවා. එතකොට මේ එක තැනකින් ඕගලන්ට ඒ ටික ඔක්කොම ගත්තහම අරගෙන ඒ ටික හොඳට බලාගෙන බලාගෙන ජීවිතෙන් හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලා. උපස්කන්ධය කියන්නේ මෙහෙම 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 හම්බුනත් උපස්කන්ධය. මේ 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 හම්බුනත් වේදනාස්කන්ධය. මේ ඔක්කොම අයිති අන්වේ ඥානය කියන එකට. අන්වේ ඥානය කියන එකට අයිති. තව පැත්තකින් ගත්තාම මේ මුළු ශාසනයේ ඔක්කොම ටික තුන් නුවණකට කැටි කරන එක පරයයකින්. සුතමීය ප්‍රඥා, චින්තාමීය ප්‍රඥා, භවනා ප්‍රඥා කියලා. මේ ටික ඔක්කොම සුතමේ ඥානෙ ලැබෙන්න ඕනේ ටික. සුතමේ ඥානෙ කියලා කියන්නේ අහල දැනගන්න ඕනේ ටික. අහල දැනගත යුතුයි. ඊට පස්සේ තමයි චින්තාමය ප්‍රඥාව ඒ අනුව අපිට හිතන්න පුළුවන් කම එන්නේ. යමක් අහලා යමක් හිතනවා නම් මේ ධර්මතාව දෙක නැවත නැවත කිරීම භවනාමය ප්‍රඥා. ඒ නිසායි අපිට යම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා 12 ගැන දැනට ඉගෙන ගන්න කියලා කියන්නේ ස්කන්ධ, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤ්ඤාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියලා දැනගත්තට හරි පෙළ දන්නේ. මම දැනගත්ත කියන්නේ අනිඥානිය තාම නැහැ. අනිඥානිය කියනකොට මං හිතන්නේ මේ අපි ගොඩාක් ඉහළ ඉස්සෙන ටික ඔක්කොම හරව ගණගෙන බලුවොත් අන්තිම ඥානයන්ගේ අන්වේ ඥානෙව පිරල නැති ඇති කියලා මට හිතෙනවා. මොකද අන්වේ ඥානය කියන ටිකට ඕවත් දන්න. ඒ කියන්නේ වචන අපි කියමු ස්කන්ධ කියද්දි කියලා පහයි කියන්නත් දන්න. මොනවද කියවෝ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය කියලා දන්නවා. රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියවෝ? ඇහැයි රූපයයි කනයි සද්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි කියලා දන්නවා. වේදනාස්කන්ධය කියනකොට මේ වේදනා ටිකක් දන්න. ඒත් අන්වේ ඥානෙ නෑ. අන්වේ ඥානෙ කියන්නේ එච්චර බලයි. මොකද මුළු භූමියම තියෙන්නේ මත. ඇයි එහෙම ඒත් නැහැ කියලා කිව්වේ? ඒ ජීවිතෙන් ඔය දැන් පොතෙන්නේ ඔය ටික දන්නේ. ජීවිතෙන් හඳුනන්නේ. මේ හැම නුවණක්ම ජීවිතයක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. එහෙම නැතිනම් යම් නුවණක් නිසා පුද්ගල භාවයේ දුරු වෙන්න ඕනේ නම් වෙන්නේ ඒක නෙමෙයි. ඒ ධර්මතාවය දැනගත් පුද්ගලෙක් ගිහිලි. ඒකයි ජීවිතේ නුවණ නම් ජීවිතය හා ඇලලිච්ච ධර්මතාවයක් වෙන්න ඕනේ. එතකොට එහෙනම් දැන් කොහොමද දැනගන්න ඕනේ? රූපස්කන්ධයේ ක්ෂේනකොට දන්නව ඇහැයි රූපයයි කනයි ශබ්දයයි කියලා දන්නවනේ. එතකොට එයා අනුමානෙට මේ සුතමේ ඥානෙ තාම චින්තාමේ ප්‍රඥාව භාවනා ප්‍රඥාව නෙමෙයි. රූපය කියලා කියන්නේ මොකද්ද? වර්ණ සටහන කියන්න දන්නවා. ඒක බාහිරයි කියන්න දන්නවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති නැති වෙනවා කියන්න දන්නවා. දකින්න නෙමෙයි. විස්තර ටික දන්නවා. රූපයක ලක්ෂණ ටික මෙහෙම වෙන්න ඕන කියලා දන්නවා. රූපායතනේ කියන්නේ මේ අන්වේ ඥානය තමයි. ඊට පස්සේ ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ ආධ්‍යාත්මිකයි. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. මහා භූතයන් නිසා හටගන්න එක උපාදාය රූපය. ඉතින් ওই වගේ රූප ටික ගැන ජීවිතයෙන් අපිට හම්බ වෙන මේ රූප ටික හඳුනන මට්ටමට ආවෝ. ආයතනයන්ගෙන් කියනකොට ශනිකව Tamanට හම්බ වෙන සිද්ධි ටික තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවෝ. කියන්නේ සුතුමේ ඥානය තියෙනවා. ඒ කියන්නේ අන්න අන්වේ ඥානෙ තියෙනවා. දැන් විදර්ශන ඥාන පටන් ගන්න ඕනවා. හරිද? එහෙම කෙනාට සම්වර්ෂණ ඥානෙ තියෙන මොලේ. සම්වර්ෂණ ඥානෙදී ඔන්න දැන් කවුරුන්නද මම මේ ලදුරියක් හරියනොන මුලේ ඉඳලා මම මේ කියන්නේ එන ගමන්ම. කාටවත් වරදින්නේ පටන් ගන්න ওই තැන ඉඳලා එකතු කරලා ජීවිතේ. නොදන්නුන හරියටම ඔය අන්වේඥානෙ කියන ඔය ටික ඔක්කොම ඉස්සලා දැනගන්න. දැන් දැනගත්තට පස්සේ දැන් පිළිවෙලට අඩුක් වෙලා මේ එන්නේ හොඳට. අර පිටි බෝතලයක් අපි තට්ටු කර කර දානවා වගේ. දැන් සුදුසුයි මෙයා විදර්ශනා කරන්න. මොකද නිකන් නෙමෙයි මේ විදර්ශනා ඥානයේ කියන තැනටත් එනකොට ලෝකේ ස්වභාවය හොඳට තේරිච්ච කෙනෙක් අපි ලෝකයේ කියන තැනත් ඒ ලෝකයේ එකනේ මෙන්න මේ පරාසය දක්වා මෙන්න මේ සීමාව දක්වා ලෝකය කියන කාරණාව හොඳට තේරෙනවා. ඒ ලෝකයේ තුල තියෙන ධර්මතා මේවයි කියලා හඳුනන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එතකොට තමයි විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කියලා කියන්නේ මොකද? විශිෂ්ට දර්ශනය. විශිෂ්ට දර්ශනය කියලා කියන්නේ ලෝකය දකින්නට වඩා විශේෂයෙන් දකින්න පුළුවන්. හැබැයි මම මතක් කරන විශිෂ්ට මානසිකාරයක් හිම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ දැන් අදාහපි ගොඩාක් දිරට කරන විශිෂ්ට මානසිකාරණේ ඇහැට මෙහෙම රූප අසිද්‍රිපිට රූපයක් දැල්වගෙන මේ රූපය අනිත්‍යයි, මේ රූපය දුකයි, මේ රූපය අනාත්මයි, කඩලා කඩලා බලලා අනිත්‍යයි කියන්නේ. ඒ විදර්ශනාවද අනිත්‍ය මානසිකාරයක් ඔය. විදර්ශනා කියලා කියන්නේ දැකීමම වෙනස්. දැන් අපිට ලෝකේ පේන විදිය දැක්මක්මයි තියෙන්නේ. ලෝකයට මේ විදියෙන් කෙනෙක් ඉන්නවා කියලායි පේන්නේ, මටත් විදියෙන් කෙනෙක් ඉන්නවා කියලායි පේන්නේ. ඉන්න කෙනාගෙන විශේෂ මානසිකාරයක් තියෙනවා. මේ රූපය අනිත්‍ය වෙනව නේද, මේක දුකයි නේද කියලා. නමුත් මම කියන්නේ විදර්ශනා කියලා අනිත්‍ය බව දකින්න ඕනේ කියන තැනටයි දැන් මේ සම්මර්ෂණය තියෙන්නේ. මේ සම්මර්ෂණයේ ප්‍රතිඵල තමයි අනිත්‍ය තේින්ද ඕනේ. තේන මට්ටමට මනස ගෙනියන්න. අනිත්‍ය මෙනෙහි කරන්නේ ඒකයි මම මතක් කළේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අනිත්‍ය දුක අනත කියලා අකුරු අටකින් යුක්ත වචන තුනක් ලෝකෙට හෙළි කරන්න. ඒක ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අයිති මේ ශාසනයට විතරයි. මේ ශාසනයෙන් බැහැර කිසි කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැහැ. එතකොට හිතන්න ඔයම් විදිහට මෙනෙහි කරන්න ඉතින් අපි පොඩි ළමයෙකුට ඉගෙනුවත් කරන්නේ. එහෙනම් මේ ශාසනයෙන් බැහැර ඕනම කෙනෙකුට මේක අනිත්‍යයි කියලා හිතන් ඉගෙනුවොත් එහෙනම් ඉතියත් විදර්ශනානේ. ඒ කියන විදිහට. එහෙනම් එයත් ත්‍රිලක්ෂණේ දන්නවනේ. නමුත් මේ ශාසනය එහෙම ලදුරු තැනක එකක් නෙමෙයි. ඒකයි මම මේ කියන්නේ ටිකක් හිතන්ද වෙන දෙයක් මේක. මොකද දැන් ඔය මට්ටම විදර්ශනා නම් අනිත් අයත් ඔක්කොමලා විදර්ශනා වෙනකොට නමුත් විදර්ශනා කියන මේ දර්ශනයම වෙනස් වෙනවා. ඒකයි. දැන් බලන්න අද අපි විදර්ශනා කියන තැන දර්ශනය එකයි. මානසිකාරය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඇයි? භාවනා නොකරන කෙනාටත් මොන කෙනෙක්ව පේනවා. නැත්නම් රූපයක් පේනවා. මටත් රූපයක් පේනවා. අරයා පෙනෙන රූපෙට ඇලෙන්න බලනවා, මම පෙනෙන රූපෙට මිදෙන්න බලනවා. දෙන්නම පෙනීමෙන් සමානයි. දර්ශනයෙන් සමානයි. මානසිකාර්යයේ වෙනස් වීම නිසා මාත කුසලයක් වෙයි, අරයට කුසලයක් වෙයි. නමුත් දෙන්නම එකම තමයි. නමුත් දර්ශනය වෙනස් වෙන විදිහටයි මේ සම්මර්ෂණය තියෙනවා. ඒ නිසා මේකෙදි මේ සම්මර්ෂණ ඥානයේ හැම වෙලාවෙම අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයෙන් එකට ගොනු කරලා ගන්න ඕනේ. මේ නුවණ ගොනු වෙන්නේ මේ නුවණ වැඩෙන්නේ තුන් කාලෙම සම්බන්ධ කරලායි. තේරෙන්නේ? ඒ මේ නුවණ පිරිච්ච කෙනාට පුළුවන් ඊගව නුවණ එන්න. අපි කිමු උද්‍යව විඥානය කියන්නකො. අද අපි උද්‍යව විඥානය ගැන භවනා කරන ගොඩාක් අය ඉන්නවා. නමුත් උද්‍යව විඥානයේ කියන එක ගන්න පුළුවන් එකක් නෙමෙයි, කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙන්න ඕන එක. උද්‍යව විඥානයේ පිටපස්සෙන් තියෙන මොකද? සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානයේ පිටපස්සෙන් මොකක්ද තියෙන්නේ? අන්වේ ඥානය. මේව මුකුත් නැතුව මෙහෙ එකක් ගන්නවා කියන එක වෙන්නේ. මේ නුවණ වඩනකොට මේ තැනට එන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට කිව්වොත් 10 පන්තියට පාස් වෙන්න මට කරන්න තියෙන 9 පන්ති වැඩනේ නේද? ඒ වගේ උද්‍යවිඥානේ ඇති කරගන්න මට කරන්න තියෙන්නේ මොකද්ද? සම්මර්ශන ඥානයේ කටයුතු. උද්‍ය විඥානය ඇති කරගෙන උද්‍ය විඥානය බල හරියන්නේ නැහැ. මම කියන අදහස් මොන විදිහට ගන්නවද කියන එක මම දන්නේ නැහැ. ඒ කියන්නේ උදේ බලනවා කියන නුවණ අපිට ඔරොත්තු දෙන මට්ටමට ගන්න ඉස්සෙල්ල කරන්න යමක් තියෙනවා. මේ සම්මර්ශන ඥානයේදී අරමුණු සම්මර්ෂණය කරන්න වෙන්නේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය හරහා. ඕක පටිච්චසමුප්පාදය හරහායි කරෙන්න ඕනේ. පටිච්චසමුප්පාදයයි තියෙන්නේ අතීතේ හේතෝ පංචේ දානි ඵල පංචකම් නිදානි හේතෝ පංච ආයතින් ඵල පංචකම් කියන මේ ධර්මතාවය. නමුත් ඒක මොමුගලන්ට ඒක වෙන ක්‍රමයකට අල්ලලා දෙන්න. මෙතනදී ඔන්න මේ ටික තමයි ගැඹුරු. ගැඹුරු කියන්නේ බොහොම දක්ෂම වෙන්න වෙනවා අපි මෙතනදී. ඒකයි මං කිව්වේ මේ මේ ශාසනයේ පෙන්වන අනිත්‍යවත් දේශී එකක් නෙමෙයි කියලා හිතන්න කියලා මං කිව්වේ. මේලා ශාසනයේ පෙන්වන අනිත්‍ය දැක්කොත් අත් නිබ්බිදි දුක්ඛේ. එදාට දුකේ කලකිරෙනවා. කලකිරුණොත් නොයලෙන නොයලුණු මිදිනවා කියන තැනකට යනකම් තියෙනවා. එතකොට මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න පුළුවන් වෙන විදිහටයි මේ නව මහ විදර්ශනා ඥානම තියෙන සියලු සංස්කාරයන් ආරම්භයයි ඔක්කොම තියෙන්නේ. එතකොට මේ තුන් කාලෙන් අපි බලන්න ඕනේ යම් විදිහකටද ඒ ක්‍රමයේ බලනකොට මතුවෙලා තියෙනුනේ අවසන් වෙන්න ඕනේ ඊගාව නුවණින්. මොකද ඊගාවට තියෙන්නේ උද්‍යව විඥානය. උද්‍යව විඥානේ වඩන්න ඕනේ අවසන් වෙලා තියෙනුනේ ඊගාව නුවණින්. මොකද්ද බංග ඥානය. මේවා ඉගෙනගෙන තියෙනුනේ දැනගෙන තියෙනුනේ. නමුත් මේ දේ ගන්න මම කරන්නේ මේක. මේක කරන්න මොකටද මේකට? මේ කරන මේකට කියන නුවණ නැත්නම් න්‍යාය තියෙන්නේ. ওই වචන සමහිත නැති වෙන්න පුළුවන්. නමුත් මේ ධර්මතාව ටික දැන් මෙතෙන්දි මම මතක් කරන්න හැදුවේ මේ සම්මර්ෂණ ඥානෙ. දැන් මම මේ අද මතක් කරන්න යන්නේ උගලන්ට භාවනා කළ ඒ කියන්නේ සහයෝගිකව කරන සිද්ධියට ඉන්නවා. කරන්න ඕනේ හැටි ඒක. ඒ කියන්නේ පෙළකින් පටිච්චසමුප්පාදයකින් අපේ ජීවිතයෙන් පෙන්වන එක නෙමෙයි. ඒ කියන්නේ තේර අවිද්‍යා සංඛාරය නිසා දැන් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා අද තණ්හා උපාදාන බව නිසා මතු ජරා මරණ කියලා සම්පතියකින් නෙමෙයි. මම මේ අන්වේ ඥානයේ අපේ ඥානයක් හැටියට උපදවා ගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. අපි මෙහෙම කිව්වොත් ඔගොල්ලෝ දැන් මේ විදර්ශනා කරන්න හදන්නේ දැන් තමයි විදර්ශනාවට හය තියන්න හදන්නේ අපි. පය තියන්න කියන්නේ මොනවා හරි අරමුණක් අපි ගත්ත කියනකොට ඒක අරමුණක් විශේෂයෙන්ම විදර්ශනා කරනකොට ගත්ත එක අරමුණක් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය හරහාම දිවිලයි අවසන් වෙන්න ඕනේ. එතකොට ඔය මේකට මේ සම්මර්ථන ඥානෙට ඉස්සෙල්ලා මේ මම අන්වේඥානය ඇති කරගන්න කියලා කිව්වේ ඒ නිසායි. අන්වේඥානය තිබුණොත් තමයි මේකට සහයෝගය ලැබෙන්නේ. ඒක නැති වුණාමයි මේකේ තියෙන අඩුව. එතකොට දැන් මේ කෘතිම අපිට කියලා දෙන්න වෙන්නේ ඒ නිසායි. දැන් අපි කියමු අපිට යම් දෙයක් මතක් වුණා කියලා. මතක් වුණාම එතනදී අපි තේරුම් කරගන්නට ඕනේ කොහොමවකින් කියලා කියන්නම්. මේ වෙනද කතා කරපු එකමයි. නමුත් මේ විදර්ශනා කරන විදිය ඒ කියන්නේ දැන් ඇහැට අපිට පේනවා දැලි ගොඩක් කියන්ටකෝ. දැන් විදර්ශනා මං කියේ දර්ශනයම වෙනස් වෙන්න ඕනේ මෙතෙන්දී. මේ විදර්ශනාවමයි දැන් හුරු වෙන්නේ මෙයා. මේ නුවණේ විදර්ශනාව කියනකොට ලෝකයාගේ දර්ශනයම වෙනස් වෙන විදිහට මේ මානසිකාරය තියෙනවා. මානසිකාර්ය නිසා දර්ශනය වෙනසම දර්ශන නිසා මානසිකාර්ය වෙනස දෙකම වෙනස් වෙනවා. එතකොට අපි කියමු දැන් ලෝකෙ වැලි ගොඩක් දකිනකොට මෙයා දකින වැලි කැට තියෙන තැනක වැලි ගොඩකුයි පේන්නේ කියලා බලනවා. එතකොට එමුද වර්තමාන වැලි. ඊට පස්සේ ඒ එක්කම මෙයා ශ්‍රමික නුවණින් අරගෙන යනවා මෙතන නහකට ගියාම මේ පෙනෙන දේ අතහැරෙයි. නමුත් එතන තියෙන්නේ වැලි කැට ටික නේද? ඒ කියන්නේ පැත්තකට ගියාම දැකපු වැලි ගොඩ ඉතුරු නොවෙන විදිහට අනාගතයට හරවලා බලන්න ඕනේ. තේරුණාද කිව්වේ? වැලි කැට ටික නිසා දැන් වැලි ගොඩක් පේනවා කියලා දැන් බලුවා කියන්නකෝ. එතකොටම අපි මෙතනින් අහකට යනකොට දැකපු වැලි ගොඩ තිබ්බනේ කියන එක ඉතුරු නොවෙන්න මේ පේන දේ ඉතුරු නැතිම නැති වෙනවා. ගියාට පස්සේ වැලි කැට ටිකයි අහසයි නම් ඕනනම් තියෙන්නේ කියලා හිතනවා. තාම තියෙන වැලි ගොඩයි පේන්නේ පැත්තකට ගියාට පස්සෙත් වැලි ගොඩ තියෙනවමයි කියන එකමයි තදට හැපිලා තියෙන්නේ. එහෙම හැපිලා තියෙද්දිත් අනිත් පැත්තට හිතනවා මම. ආපහු මම වැලි ගොඩ ගාවට මම ආපහු බලන්න කියලා ආවොත් මෙතන තියෙන වැලි කැට ටික නිසා ගොඩක් හැදිලා තේනේ නේද කියලා බලන්න. කලින්ද වැලි ගොඩක් තිබුණා නෙමෙයි වැලි කැට තියෙන තැනක එහෙන් බලපු නිසායි වැලි කැට තිබුණේ කියලා දෙපැත්තට හිතලයි අතන. මේ යන එන කොටත් විදර්ශනා කරන්න පුළුවන්. දැනට මේකද උපායක් ඈ? මේ උපායක් කියන්නේ මට දුස්තියන් දෙපා මගාතරිය කියලා මේ උපායක් කියන්නේ කාලයක් යනකොට එහෙම මෙහෙ කරන්න දුන්නේ. දැනට මෙහෙම අදහසක් මේ ගන්නකෝ. අපි කියමු අපිට මෙහෙම පෙනෙන විදිහේ වස්තුන් කොහේවත් හැදිලා නැහැ. හොඳට දක්ෂ වෙන්න අපිට පෙනෙන දේ මිම්ම කරගන්න නැතුව පෙනෙන දේට උද්දෙන් පවතින යථාර්ථය සිහි කරගන්නයි අපිට දැන් ඕනේ. දැන් ඒ ස්වභාවයට නුවණක් නැති නිසා අපි දැනට මෙහෙම ටිකක් ගමු. දැන් සීනි කැට ටිකක් වැලි කැට ටිකක් ගන්නකො. වැලි කැට ටිකක් හැදිලා වැලි ගොඩක් පේනවා වගේ අපිට හැඩතල පෙනෙන හැම වස්තුවක්ම පෙනෙන දෙයට උද්දෙන් තියෙන වැලි කැට කැට වගේ ස්වභාවයක් කියලා නිකන් හිතාගන්නකො. දැනට ඕකද ටිකක් කෙලෙස් සහිතවමයි. තාම මොකද වැලි කැට කැට වගේ ස්වභාවයක් අර සිහි කරගන්නේ. නමුත් මේ ලොකු කාම උපාදානයේ කාම සංඥාව ගෙවා ගන්න උපායක් මම මේ කියන්නේ. ඔගොල්ලෝ හැමෝම හොඳට හිතනද සවිඥානික අවිඥානික මේ හැම වස්තුවකම අපිට පේන්න තියෙන මේ රූපයට ඔබෙන් නොපෙනෙන ඈ ඔකට කියන සුද්ධාස්තකය කියලා. ඇත්ත මේ මම කියන්නේ බොරු නෙමෙයි. සුද්ධාස්තක මට්ටමේ කියන රූප කලාප 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 රාශියක් එකතු වී ඒ කලාප කලාප මිසක තියෙන්නේ මේ විදිහට හතරස්සේ තියෙන වස්තු කොහෙවත් නැහැ. මේක කඩන්න පුළුවන් මේ නිසායි. මේ හතරස්සේ තියෙන වස්තුවක් නම් මේක කවදාත් වෙන් කරන්න බෑ. මේක කඩන්න බෑ. නමුත් හතර මේ නොයෙක් නොයෙක් කලාප කලාප එකතු වෙලා අවකාශ ධාතුවේ තියෙන හිඳයි මේක වෙන් කරන්න පුළුවන්. අපිට මෙහෙම හැඩතල පෙනෙන හැම වස්තුවකටම ඔබෙන් නමුත් අපිට ඇහැට පෙනෙන්නේ නැති මත්තමේ තියෙන්නේ හිතාගන්න සීනි කැට වගේ ටිකක් දැනට හිතට නගා ගන්නකො. නැත්නම් වැලි කැට ටිකක් හිතට නගා ගන්නකො. ඔන්න ඕක මින්ම තියා ගන්නකො. එතකොට සතර මහා ධාතුයි කියනකොට ඕගොල්ලෝ අර වැලි කැට ස්වභාවය දැන තේහි කරගන්න. ඒ පටවි ස්වභාවය සතර මේ උපායක් ඈ. මොකද සතර මහා ධාතුයි කියනකොට පටවි කියන තද ස්වභාවයක්, ආපෝ කියන ගලන වැදින ස්වභාවයක්, තේජෝ කියන්නේ මේ දවන තවන ස්වභාවයක්, වායුව කියන්නේ හැමන පිඹින ස්වභාවයක්. මේ ස්වභාවය කියනකොට මුවණින් දකින්න මිසක මේ පංචින්ද්‍රියට ගෝචර මට්ටමක් එහෙම මුකුත් නැහැ. නමුත් සතර මහා ධාතුයි කියලා කියනකොට අපි දැනට සිහි කරගමු උපායක් ඈ. උපායක් හැටියට, ඒ කියන්නේ මේ රළු සංඥාව අතරගෙන උපායක් හැටියට රූප කලාප කලාපයි සතර මහා ධාතු තියෙන්නේ. නිකන් සීනි කැට කැට ටිකක් වගේ, යලි කැට ටිකක් වගේ කියලා හිතන්නකො. දැන් එහෙම හිතාගෙන අපි මෙහෙම බලනවා. සතර මහා ධාතු නැත්නම් රූප කලාප තියෙන තැනක හිතටයි මේ හැඩේ පෙනෙන්නේ, මේ අහනිකයි මේ හැඩේ පෙනෙන්නේ කියලා අපි බලනවා. දැන් මොකද මේ කනුව වගේ පේන්නේ? මෙහි කනුව තියෙනවා කියලා ඇස් දෙකට පෙනෙද්දිමයි මෙහෙම හිතන්නේ නුවණ. මොකද හැම වෙලාවෙම මාර්ගයේ කෙනෙක් නුවණට උපදවා ගන්න ඕන එක, නුවණින් උපදවා ගන්න ඕනේ ආයතනයන්ට පෙනෙද්දිත් පෙනෙන දේ තොබ්බේ යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර මම කියන්නේ අසුචි පුරවල පිටින් ආලේප කරපු රත්තරන් කලයක් තියෙනවා. හැමදාම තණ්හාව ඇති වෙනවා මේ රත්තරන් වල. අපි උපායයක් කරනවා පෙනෙන දේ තුල හිත රඳවන් නැතුව මේ අපි නුවණ අරගෙන යනවා. මේ විදිහට ලස්සනට තිබුණ මේ පුරවල තියෙන අසුචිනේ කියලා බලනවා. එතකොට මගේ මනස අවසන් වෙන්නේ අර රත්තරන් කියන එකෙන් කෙරවල කළා නෙමෙයි, මේක අසුචිනේ කියන අධ්‍යක්ෂකෙම හිතට දීලා අවසන් වෙන්නේ. මෙහෙම උපාය කරනකොට කාලයක් යනවා කෙලින් මෙතනදී අසුචි ස්වභාවයෙන් බලා ගන්න පුළුවන්. මේ උපායෙන් වෙලා තියෙන අන්තිමට අර ලස්සන රූපේ හිත බැඳෙන්න දෙන්නේ නැතුව උපාය කරගෙන මේ තියෙන අන්තිමට. ඒ වගේ මෙහෙම රූප පේනකොට මෙහෙම රූපයක් පේන තැනක සතර මහා ධාතු රූප කලාප කලාප වශයෙන් තියෙන කියලා ওই වැලිකඩ ටික තේ කරගන්න. වැලිකඩ වගේ ස්වභාවය සතර මහා ධාතුයි කියලා මින්ම තේ කරගන්න. අපහු කියන මේ මින්ම මේ වැරදි නමුත් උපායක් ඈ. එහෙම සිහි කරගෙන මේ ඇහැ නිසායි මෙහෙම පේන්නේ කියලා බලන්න. බලලා ආපහු අනිත් පැත්තට යන්නේ මෙතනින් අහකට ගියාම මේ පෙනෙනදී අතහැරේ. ඉතුරු වෙන්නේ අර වැලිකඩ කැට වගේ ස්වභාවය නේද කියලා හිතට නගා ගන්න උත්සාහවත් වෙන. මේ කනුවමයි තාම පේන්නේ ඕගලන්ට. කනුවමයි හිතේ හරස් වෙලා තියෙන්නේ. ආපහු බලන්න කියලා ආවොත් තියෙන කනුව පේනවා නෙමෙයි. වැලි කැට කැට වගේ සතර මහා ධාතු රූප කලාප තියෙන තැනක මේ ඇහැනික ආයේ කනුවක් තියෙන්නේ නේද කියලා බලන්න. ඔහොම තුන් පැත්තට බලලා අතහරින්නේ. හිතට සිහි වෙනවා. දරුවෙක් කියන්නකෝ. ඒකෙත් බලනවා. මෙහෙම පේනන තැනක තියෙන රූප කලාප කලාප සතර මහා ධාතු මේ රූප කලාප කලාප තියෙන තැනක මේ විදිහටම පේනන්නේ කියලා බලනවා. මේ පෙනෙනදී බලන්න කියලා ගියාම වෙන්නේ මෙහෙම සතර මහා ධාතුන් යුක්ත රූපකලාප තියෙන තැනක මේ ඇහැ නිසා මෙහෙම හැඩයක් හැදිලා තියෙන්නේ නේද කියලා බලන්න. හැම වෙලාවෙම අපිට පෙනෙන්න තියෙන දේ බාහිර ලෝක දිතුරු කරන්නේ නැතුව බාහිර සුද්ධාෂ්ටක මතම ධාතුව නිසා, ධාතුවත් මේ ආයතනයේ හැකියාවත් නිසා අවස්ථාවක හදලා පෙන්වන ධර්මතාවයක් හැටියට පෙනෙන විදිහට නැවතන දැන් හිතට තේරෙන්නේ පෙනෙන්නේ රූපයක් තියෙනවාමයි කියන එක. එහෙම තියේදී අනිත් පැත්තටම හිතනවා. ඒකයි වර්තමානයේ හිතලා හරියන්නේ ආපහු බලන් ආවහමත් වෙන්නේ මෙහෙමයි. කලින් දැක්කා කියලා කියන තැනක තිබුණෙත් මෙහෙමයි කියලා තුන් පැත්තටම තුන් කාලෙටම බලන්න. හිතට සිහි වෙන එකෙත් ඔහොම බලන්න. ඔහොම කාලයක් ඕගොල්ලෝ බලාගෙන 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 ගියොත් යම් දවසක් තියෙනවා අරමුණක් හම්බ වෙනකොට තුන් පැත්තටම බලන් දෝන්නේ. වර්තමානයේ උදේවැය දකින්න පුළුවන් තැනකට එනවා. දැන් ওই විදිහට පැත්තකට මේ තේනකොට හම්බ වෙන්නේ ආයතනයෙන් තමයිලයි අහකට යනකොටම නැති වෙනවා කියලා බැලුවට හිතින්නේම නැහැ. දැකපේක තියෙනවා වගේමයි තේරෙන්නේ. ඒ හින්දායි ආපහු අහකට ගියහම තියෙනව නෙමෙයි, දැන් දැකපේක නිරුද්ධයි තියෙන්නේ මෙහෙමයි. ආයෙ බලන්න කියලා ගියොත් ඒත් වෙන්නේ මෙහෙමයි කීකියා බලන්න උනේ. ඔහොම බලලා 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 මේ සමතකමතරෙන් හිත වඩනෝ ওই විදිහට ඉදර්ශනා කරගෙන ගියොත් දෙපැත්තට ඕගොල්ලන්ට හැමදාම බලන් දරුවනේ නැහැ. මේ සතර මහා ධාතු තියෙන තැනක රූපකලාප තියෙන තැනක ඇහෙන් බලන කම නිසා බලන කම නිසාමයි මේ පෙනෙන්නේ. එහේ අහකට ගන්නකොටම පේන්නේ නැති වෙනවා කියන එක කිසි සැකයක් නැතුව උත්මින් විතරයි ඒ ආයතනින් විතර දකින්න තැන දක්වාම සිහි වෙනවා. ආවහම වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න පුළුවන් මොකද මේ ආහාරපත්තිය.
ඔකට ස්කන්ධ විදේ බලනකොට පටිච්චසමුප්පාද පද එක තියෙනවා. නමුත් ආහාර ප්‍රත්‍ය මුදේ බලන්න පුළුවන් තැනකට එන්නේ.
ඒක නැවත 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 කළහමයි ඊට පස්සේ ඇත්තටම දැක්කපු දේ ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා මේ සංස්කාරයන්ගේ බංගිය හම්බෙන දවසක් එන්නේ. ඒ දක්වා තාම ඒ ගැන නුවණක් පහළ වෙන්නේ. තාම දැක්කෝ දැකපු දේ කොච්චර හිතුවත් මේ මත්තේ දැකපු එක තියෙනවමයි කියන එක හිතෙන් අපහැරෙන්නේ නැහැ. දැකපු එක බින්දෙනව නිරුද්ධ වෙනවා කියන එක දකින්ද නම් මේ වගේම ප්‍රයෝගයක් ක්‍රමයක් තියෙනවා. අන්න ඒ එතකොට මේ නුවණ වැඩි වීම නිසායි ඊගාව මට්ටම ප්‍රකට වෙන්නේ. දකින හැම අරමුණකම සිහි කරනකොට ඒ අරමුණු බින්දෙන බව බින්දෙනවා කියලා කියන්නේ රූපේ දැකපු එක නැති වෙනවා කියලා පේන්නේ data. තාම මෙච්චර කල් පෙවුන්නේ නැහැ. අනිත්‍ය බැලුවට තියෙනවා කියන එකම හිතුනේ. ඒ පෙනෙන මට්ටම ආපු දවසට අන්න එදාටයි යම් මට්ටම හෝක මේ සංස්කාරයන්ගේ බය දකින නුවන් ආදීන ප්‍රකට වෙන නුවන් ඔය බයිතපත්තා ඥානේ ආදීන ඥානෙ කියන මේ නුවන්වල් දෙකම එකට තියෙනවා. එකම ස්වභාවයේ ආරම්මනක දෙදී විතරයි තියෙන්නේ ඇති වෙන්නේ. එතකොට තව එතන මෙහාට තියෙනවා දැනට මූලික ටික මම කියන්නේ මුලින්ම අන්නාර ධර්මතා ටික හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ ටික හොඳට දන්න කෙනා සමත කමතහනකින් හිත වඩවඩ අරමුණ ගානේ මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙට ටික ටික විමර්ශනය කරන්න. ඒ දර්ශන භාවනාව හෝ සමතේ හෝ කරන්න ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. මේ අනේනකොට කරන්න පුළුවන් විදර්ශන විශේෂයෙන් දකින්න තියෙන ඇස් දෙක වහගෙනද මේ පෙන්නේ නැහැ නේද අරමුණු වලයි දකින්න ඕනේ ඇත්ත. ඇස් දෙක වහගෙන ගොන්න විදර්ශනාව කියලා එකක් නැහැ. මනසට හම්බෙන ඒවා විදර්ශනා කරන්නේ ඒවා විතරක් නෙමෙයි විදර්ශනා කියන විශිෂ්ට දර්ශනයක් දැකීමක් තියෙනවනේ. මොනවද ඇහැට පෙනෙන රූපවල ඇහැට පෙනෙන රූප හම්බ විදර්ශනා කරන්න බෑ ඇස් දෙක වහගෙන. එහෙනම් ඇහැ පරිහරණය කරන්න වෙනවා පරි මේ නුවණත් එක්ක. කොහොමද ශබ්ද විදර්ශනා කරන්නේ කන් වහගෙන? ශබ්ද ඇහෙන්න ඕනේ. එතකොට මේ ආයතන පරිහරණය කරන හැම වෙලාවෙම භවතින ස්වභාවයේ හැටියට යථාභූත ස්වභාවයේ හැටියට සුද්ධාස්තක මට්ටම දැන් තීකරගන්න සීනි ටික වැඩි ටික එහෙම තියෙන තැනක අපේ ආයතනයන්ට හම්බෙන හැටි අපි පැත්තකට ගියාම අපිට කොච්චර ඇති බවට තේරුණා හොඳට දැනගන්න ඕනේ. ඇති බවට තේරෙන දේ හිතටනේ, ඒකනේ හිතින් හිතලා තියෙන්නේ. නෑ තියෙනවමයි කියලා හිතන්නේ හිතනේ. අර මේ හිත කෙලස් වලින් කොච්චර තීව්‍ර වෙලාද කියලා කියන්නේ අපිට පෙන්වන්නෙම නැහැනේ. දැන් රූපයකට ආස්වාදයට අනුව හිතපු නිසා මේකේ සතුට එන්නේ කියලා පෙන්වන්නෙම නැහැනේ. රූපෙම සතුටහගතයි කියලා මොනේ පෙන්වන්නේ? එච්චර කෙලස් තීව්‍රයි. ඒ වගේ මේ හිත තීව්‍ර වෙලා තියෙන්නේ අපිට පෙන්වන්නේ එහෙ තියෙද කියලා පෙන්වන්නේ හිතමනේ කියලා පෙන්වන්නේ නැහැ. එතකොට ඒ නිසා එහෙම පෙන්වද්දී ඒ කියන්නේ වැලි කැට ටික නිසායි වැලි ගොඩක් පෙවුනේ කියලා බලනවා. පැත්තකට ගියාම දැන් එයා දන්නවා වැලි කැට ටිකයි අහසයි විතරයි තියෙන්නේ. වැලි ගොඩක් තියෙන්නේ නෑ. ඒ වුණාට දැකපු වැලි ගොඩ තියෙනවනේ වගේ කෙනකින් පේන්නේ. එයා දක්සයි ආපහු තරක කළා. හිතට බල කළා හිතවන්න. ඒ කියන්නේ බාහිර තියෙන්නේ වැලි කැට ටිකයි අහසයි විතරමයි. මේ ඇහෙන් බැලුවාමයි වැලි ගොඩක් තියෙන්නේ. මොකද ඔහි වැලි ගොඩ කියලා අර මං වෙනද කියනවා වගේ ඕනනම් ඒවට උපමා හැම විදිහට අර බැලි කැට ටික අරගෙන ගියොත් ආපහු දැම්මොත් ඔය තර්ක කරලා බලන්න මේ හැම දෙයක් කරනවත්. උඩ තමයි අපි කලාප සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ. මේ ආරම්භන ගනේ බින්දින්ද මේ එකට හම්බෙලා තියෙන කෙනක කලාප වශයෙන් සම්මර්ෂණය කරනවා කියන එකෙන් පෙන්වන්නේ මේ එහෙන් පිටින් පේනවා කියන එක වැරදි. මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් තියෙන තැනක මෙහෙම තියෙන්නේ කියන එක ඔප්පු කරගන්න මේ උපාවත් වෙන්නේ. නමුත් ලෝකේ කරන ක්‍රමයේ මොකෙද්ද මේ කරන්නේ කියලා දැන තිබෙනවා තියෙන්නේ. නැතුව මේ කැලි කැලි කඩලා බලන්නේ නැහැ කියන්න නෙමෙයි. වැලි කැට කැට සම්මර්ෂණය කළේ වැලි ගොඩක් නැහැ කියන්න නෙමෙයි. තියෙන්නේ වැලි කැට නැහැ කියන්න නෙමෙයි. එහෙනම් ඒ නිසා හටගන්න දේ අවබෝධ කරගන්න. මේ චිත්තචෛතසික ධර්මයේ කෘත්‍ය වෙතෙහෙන ඕනේ. ඒ වගේ දැනට ඔන්න ওই විදිහට මුලින්ම ස්කන්ධ ධාතු ආයතන ටික දැනගන්න එක තමයි මතක් කළා. ධම්මහදේ විභංගේ මුල් උද්දේශ නිද්දේශ පටි නිද්දේශ ටික අර කාරණා 12 කටපාඩම් කරගෙන ජීවිතෙන් දැනගන්න. දැනගත්ත කෙනා දැනගන්නේ නැතුව භවනා කරනට වඩා ඒ දැනුම ඇති කරගන්න පුළුවන් තරම් උසාවත් වෙන එක වටිනවා. දැනගත්ත කෙනා මේ දැනගත්ත කෙනා සුදුසුයි මොකද්ද? අන්න අර අන්වේ ඥානෙට. මේ සම්මර්සන ඥානෙට. සම්මර්සන ඥානෙදී සම්මර්සන ඥානෙදී අපිට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු වල අනිත්‍ය ප්‍රකට වෙන විදිහට, ඇති වෙන නැති වෙන විදිහ, ඒ කියන්නේ මේ නුවණින් පිළිලා තියෙන උද්‍යෝග විඥානය, ඇතිවීම නැතිවීම, මේ හේතු ටික ගැටෙනකොටම හටගන්න හේතු ටික නැතිවෙනකොටම නැති වෙනවා කියන නුවණ පිරෙන්න ඕනේ මේ සම්මර්සන ඥානෙ. ඒකයි මේ වැලි ගොඩ ගාවට යනකොට මේ හේතු ටික ගැටෙනකොටම මෙහෙම පේනවා. විතික නැතිනෝ නැතිනෝක් කියලා කියන්න නම් තියෙන දෙයට මොන තියෙන්න වෙනවා අපිට. පවතින දෙයට මොන තියෙන්න ඕන. මෙහෙම පවතින තැනක මේ පවතින තැන කිව්වේ හේතු ටික. මෙහෙම හේතු ටිකක් නිසා මෙහෙම පවතින නිසා මෙහෙම උපදින්නේ. එතකොට ඒ හේතු වෙනකොට ඒ ධර්මයේ නැති වෙනවා. එතකොට කියලා විදිහට බලනවා. දැන් පවතිනවන මෙහෙම ටිකක් පවතින්න පුළුවන්. කියන තැනක එහෙම හරි බලන්නේ පවතිනවනම් මෙහෙම ටිකක් පවතින්න පුළුවන් කියලා හරි බලන්නේ තාම අපි ගාව තියෙන කෙලෙස් අයින් කරගන්න. එහෙමවත් බලන්න ඕනේ නැති දවසක් එනවා. තාම එහෙම බලනවා කියන තැන අවිද්‍යාව තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නෑ යන්න දෙන්නේ මෙහෙම. එතකොට මේ විදිහට බැලුවාම තමයි සැකයක් නැතුව වැලි කැට තියෙන තැනක ඇහැ නිසා වැලි ගොඩක් පේනවා කියන එකේ පිළිගන්න පුළුවන් තැනකට මෙයාගේ මනස එන්නේ. ඒක මෙහා පිළිගන්න බෑ, තේරෙන්නේ නෑ, ඇඟේ හැපෙන්නේ නෑ කියන උස නෑ අපි. නුවණ නෑ කියන එක. ඒ නුවණ ගණ්ඩ ක්‍රමයක් මේ කියන්නේ. ඒ නුවණ එන්නේ ඒක ඔබ්බේ ඒ නුවණ එන විදිහ ධර්මතාවය පුරවන්න. ඒ නුවණ එන්නේ කියලා වෙන එකක් කිරුවට එන්නේ නෑ මේ නුවණ. අපි කියමු උද්‍යෝග ඥානයේ ගත්ත හැටි මේ දේව ඥානයට බලලා බැ. ඊට පස්සේ උද්‍යෝග විඥානයේ ඇති වුණාම ඒක වඩන්න ක්‍රමයක් තියෙනවා. උද්‍යෝග විඥාන. අවිද්‍යාව, කර්ම, තණ්හා වුණ උද්‍යෝග විඥාන. එතකොට මේ උද්‍යෝග විඥානේ උපදවා ගන්නත් උපන්න එක හොයාගන්න කාරණා දෙකක් නේද? එතකොට ඉපදිලත් නැතුව කොහොමද ඒක වඩන්නේ? ඒකනේ ප්‍රශ්නේ. පළේ හැදිලත් නැතුව කොහොමද ගහක් හදන්නේ? දැන් උද්‍යෝග විඥානේ ඉපදිලත් නැතුව අපි උද්‍යෝග විඥානේ වඩන්නේ කොහොමද? ඒකයි මං කිව්ව වඩන්න බෑ. වැඩෙන්න. ඒ විදිහට දැන් මේ ධර්මතා ටික පොඩ්ඩක් සම්මර්ෂණය කරන්න උහුරු වෙන. ඔය දැනට ඔය ධර්මතා දෙක කරන්න හරියට. ඕකේ මොකද්ද? අනුඥානේ කියපු තැනයි සම්මර්ෂණ ඥානේ කියපු තැනයි. හරියට ඔය ටික හරිනම් ඉතුරු ටිකට නුවණ එනවම ඒකට මග ඕනේ කවුරුවත් ඕනේ මංවත් ඕනේ නැති උද්‍යෝග විඥානේ බංග ඥානේ කියලා මේ ඇවිල්ලා මේ මාර්ග ඥාන ඵල ඥාන කියන තැන දක්වා මාර්ගණ යන්න ආරම්භ විතරයි අවශ්‍ය වෙන්නේ. ඔය නුවණ වල කියන එක ඔය ලක්ෂණය කියන එක නැත්නම් අනිත් දුකානාත්ම කියන එක මේ අපි හිතන විදිය එකක් නෙමෙයි. හිතන විදිය එකක් කියන්නේ මේ
අපි හිතන විදිහ අනිත්‍ය මනසකාරය නෙමෙයි මේ ශාසනය කියන්නේ. අර නිකන් කියන්නේ දැන් අවුරුදු 50ක් හොරු මරපු චෝරඝාතක සත්‍යානුලෝමික ඥානෙ විතරයි පහළ වුණා කියන්නේ සරිත් මහ රහතන් වහන්සේ බණහල කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය විතරයි නිකන් තේරුණා කියන්නේ. අවුරුදු 50ක් හොරු මරපු චෝරඝාතක අනිත් ඒ කියන්නේ මාර්ගඵල මුකුත් ලැබියෙත් නැහැ. සත්‍යානුලෝමික ඥානෙ කියන්නේ අනිත්‍ය බව තේරුණා. දුක් බව තේරුණා. මොකද දුන්නේ මේ ඇරිලා මේ මොහොතේම තවුසදිවි ලෝකෙකට. ඒ හේතුවෙන්ම මොකද්ද පසේ බුද්ධත්වයේද මොකක්ද මේ කවදා හරි දවසක ඒ හේතුවෙන්ම දුක් කෙලවර කරන අපායට යන්නේ නැතුව. කොසල් රජුරුවන්ගේ අලුගෝසු වැඩි අවුරුදු 50ක් කරපු කෙනෙක්. එතකොට නිකන් හිතන්නකෝ මේ නූනවල පව කොච්චර බලවත්ද කියන්නේ. නමුත් අද අපි දන්න මට්ටමේ ඔය අනිත් දක්නවා කියන එක බොහොම සැහැල්ලු මට්ටමක. ඒ කියන්නේ ඒ වගේ පාසියන එක ඒ අනිත්‍ය මෙනෙහි කරන්ද හොඳ නැහැ කියන එක වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. ලෝකෝත්තර මාර්ගයක් උපදින විදිහට ධර්ම සම්මර්ෂණය කරන්න වෙනවන මේ විදිහට මෙනෙහි කරන්න වෙනවා. ඒ විදර්ශනා කියන එකේ අර්ථය මෙහෙම වෙන්න වෙනවා. මොකද්ද ඒකට කියන්නේ? විශේෂ මානසිකාරයක් නෙමෙයි දර්ශනීය වෙනස් වෙන විදිහට හිතන්න වෙනවා කියන්නේ. ඒ විදිහට කළාම අන්න උද්‍යඥානේ හම්බේ. ඊට පස්සේ අරමුණු වල භංගයේ, ඊට පස්සේ සංස්කාරයන්ගේ බය දකින්නකම ඔන්න හැබෑවටම කලකිරෙන්නේ දැන්. මෙච්චර කල් කලකිරුණා කිව්වට ඈ බයිතුපත්තා ඥානෙ ආදීනු ඥානෙ කියනකොට සැබෑවටම ආදීනු ස්වභාවය තේරෙනවා. මුංචිත කම්මඤ්ඤතා කියනකොට කවුරුත් කිව්වරනේ හදවතින්ම නිදින කැමැත්තෙන් අන්න නිස්සාරණ වෙනවද? මොකද දැන් අපිට ඕනේ උනේ මේ නිස්සාරණේනේ මේකේ ස්වභාවය දැකලා. ඊට පස්සේ පටිසංකාර ඥානෙ සංකාර උපේක්ඛා ඥානෙ කියලා මේ සංස්කාරයන්ගේ ස්වභාවය අනුපිළිවෙලිනේ කියලා අන්න ලෝකෝත්තර මාර්ග ඥාන ඵල ඥාන කියනවා. ඒ මේ ආරම්භය හරි වුණාම මේවා ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා ඔන්න ඔය කියපු මුල් ධර්මතා දෙක ගැන විතරයි මම කියන්නේ වග බලා ගන්න. මේ අත්විවාරම හොඳ වුණත් හදන ගොඩ නැගිල්ල හොඳ වෙයි බලාපොරොත්තු වෙන්නේ නැති ඒ නිසා ඒ ටික ගැන මම කරගන්න. දැන් ඔය මේ මාර්ගයේ මොකටද එතකොට? රූපයන්ගේ ආස්වාදයක් ආදීනියක් දෙක දැකලා ඒක නිදෙන්නයි. ඒ කියන්නේ මෙච්චරකල් සැප විඳලා තියෙන්නේ දුක් විඳලා තියෙන්නේ මොකෙන්ද? අපේ තියෙන කෙලෙස් වලටයි අපේ මනසේ තියෙන වැරද්දටයි කියලා දැක්ක දැන් අපිට ඒ වැරදි මනසින් මිදෙන්නයි ඕනේ. ඒකට තියෙන මඟ තමයි මෙන්න මේ විදිහට ගියාම ඒ වැරද්ද හැදිලා තියෙන්නේ. ඔය විදිහට ගිහිල්ලා දැන් රූප බලන්න බය නැති. ඒ නිසා සැපක්වත් දුකක්වත් වෙන්නේ නැහැ උපේක්ෂා. කින තැනක මනසේ තියෙන්නේ. චක්ුණා රූපන් දිස්වා නේව සමනෝ හොති නදුම්මන උපේක්ෝච විහෙති සති සම්පජානෝ. ඇයින් රූප දැකලා සතුටු වෙන්නත් එපා, අසතුටු වෙන්නත් එපා. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේද? ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂා වෙන්නේ කොහොමද? අපි හිතලා කොච්චර උපේක්ෂා දෙන්න හැදුවත් පුළුවන්ද? බෑ. ගහගෙන යනවා. උන් ඔය එකෙන මෙහෙට තිබුණා උපේක්ෂා වුණාට වෙන්න බැරි උනේ ඇයි? කෙලෙස්වල කෘත්‍ය ටිකක් තියෙනවා. ඕක කියන්නේ මොකද්ද? බෑ ගහගෙන යනවා උපේක්ෂා ඉන්න හැදුවට බෑ. සැපේ විඳින්න දුක විඳිනවා කියන එකටම ගහගෙන යනවා. ඒකද කියන්නේ ඕක. සැපේ විඳවන්නම දුක් විඳවන්නම කියන එක යොදවන. ඕකද කියන්නේ යෝග. ඔය කෘත්‍ය ටිකට කෙලස් කියන්නේ බලන්න ඉන්න තරහ ගන්න නැතු ඉන්නවා කියලා පුළුවන්ද කියලා බෑ කරවන මේ කෙලස් වල කෘත්‍ය ඔය කෘත්‍ය ටිකට ඔය නම් තියෙන්නේ ඔය කෙලස් ටික නැති වුණු තරහ ගන්නෙම නෑව තමයි ඉන්න පුළුවන් මොකද ඒක අනිත් පැත්තට යොදවන කෘත්‍ය ටික නෑ ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් මොකද සැප විඳවන දුක් විඳවන කියන එකක් නෑ යොදවන්නේ මොකද යෝග නෑ ගහගෙන යන්නේ ඕග නැහැ සැපේ අනුව දුක අනුව ගෙතෙන්නේ නැහැ ග්‍රන්ථ නැහැ
එතකොට මොකද මේ කෙලස් නැහැ කිව්වේ ඒක. එතකොට තමයි යා අර ආජනීය පුරුෂයන් අදහසක් ගත්ත සිංහෙක්ම. ඒක නොසලී ඉන්න පුළුවන්. කරන්නේ නැහැ මම. අද නැහැ කියනවා ආයෙත් කරනවා. දැන් අපේ චරිතය එහෙමනේ. මේ නමුත් අර චරිතය එහෙම වෙන්නේ නැහැ. ඍජුයි කියලා කියන්නේ. අන්න ඒ වගේ චරිතයකට එන. ඒ මොකද? ප්‍රතිපක්ෂ ධර්මතාවනේ අර කෘත්‍ය ටික කරවන. බෑ කිව්වට කරවන. ඕනි කිව්වට නොකරවන කෘත්‍ය ටික කරන කෙනෙක් ඉන්නවා. භාවනා කරන ඕන වලට කරවන්නේ නෑනේ. පුද්ගලෙක් නේ මේක එහෙම නොකරවන කෙනෙක් ඉන්නවා. කෙනෙක් කියන්නේ මේ ධර්මතාවක ටිකක් තියෙන කෙනෙක් කියන්නේ ඒ වකෘත්‍ය. ඈ අරති කියලා කියනවා. මේ මාර්ගයෙන් කරන්නේ ඒ වස්තික සෝදනය කරන එක. කළාම තමන්ට තනි කෙලින් බය නැතුව ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. දැන් සැපට අනු හිතන්නේ නැතුවත් ඉන්නවා දුකට අනු හිතන්නේ නැතුවත් ඉන්නවා කියලා කියන්නේ. බලන්න සරිත් මහ රහතන් වහන්සේ කොච්චර හොඳට ඔබ පෙන්වලා තියෙනවද කියලා. අද්දසා කාමතේ මූලං සංකප්පා කාමජායති. නතං සංකප්ප විසාමි එවං කාමං නහෙතති. අද්දසං කාමතේ මූලං මම කාමයේ මුල දැක්කා. සංකප්පා කාම ජායති සංකල්පනාවෙන් කාමයේ උපදිනවා. නතං සංකප්ප විසාමි මම කල්පනා කරන්නේ ඒවං කාමං නහෙතති මෙසේ කාමේ නැ. කපිත් මහ රහතන් වහන්සේ මජ්ජිම නිකායේ නිද්දේශපාලි බලන්න නිද්දේශපාලි මේවා මේ මම ලිස්තුවට කියන දේවල් නෙමෙයි. අපිට ඕන මම කියන්නේ මේ හැම එකක්ම කෙනා කෙනාට ප්‍රායෝගිකව කරලා බලන්න පුළුවන් දේවල්. තම තමන්ම ඇසින් රූපයක් එනකොට හිත හරවලා බලන්න පුළුවන් දේවල්. අදහන්න දෙයක් නෙමෙයි. කළා තමන්ට අත්ින්ද හැකි තමන්ගේ අපි අපේ චර්ිතෙ නිසා දුක් විඳින්න කියලා. එතකොට කලකිරෙන නිස්සාරණයට කැමති නැ කියන්නේ මොකේදද? සැපසහගත රූපෙන් දුක්සහගත රූපෙන් මිදෙන්නද? නෑ. රූපේ සැපවත් සැපයි කියලා රූපය දුක් කරලා පෙන්නපු මනසෙින් මිදෙන්නයි කැමති වෙන්නේ. ඒකේ කලකිරෙනවා. ඒකට තියෙන මඟ තමයි මඟ කිව්ව මොකද්ද? මේ කෙලස්තිකම. දැන් පුළුවන් ඇහැට පෙනුන රූපේ නොවැළි නොගැටෙන්නේ. කනට ඇහෙන ශබ්දේ නොවැළි නොගැටෙන්නේ. නාසයෙන් දැනෙන ගඳේ නොවැළි නොගැටෙන්න පුළුවන්. ඇයි ඒ? ඇලුනේ ගැටුනේ මම හින්දා නෙමෙයි. පිටිපස්සේ මං තල්ලු කරන කෙනෙක් ඉන්නේ හින්දා ඒ කියන්නේ මේ කෘත්‍ය ටිකක් තියෙනවා කෙලෙස්. මේ මාර්ගෙන් කලේ මොකද්ද? සමුදේ ප්‍රහාණය වෙනවා. කෙලෙස් ටික දුරු වෙනවා දැන් තල්ලු කරන්නේ. මේක කියලා ඉන්නේ. ඉතින් ඒ ටික තමයි මතක් කරගන්න තියෙන වෙන විශේෂ මොන හරි තියෙනවද? තියෙනවා. තේරුණාද මොන හරි ප්‍රශ්න තියෙනවද? කියපු ටික තේරෙනවද? සමහර හටි තියෙන තුනක බණ හරි සූක්ෂම තහටි කියන්නේ. උනාද කිව්වොත් පුතේරුන්නේ නැහැ. ඉතින් මේ මුකුත්ම තේරුම් නැතුනහම හරිම ගැඹුරුයි නේද? වෙන විශේෂ මුකුත් තියෙද නැහැනේ? ඔය ටික ගැන ටිකක් හිතන්න. හැම කෙනෙක්ම මම හිතන්නේ භවනා කරන්න. තමන්ගේ අඩුවක් තියෙනවනම් අපි මෙහෙම කාටවත් දෙන්නේ නෙමෙයි. අපිව සසර දුකින් ගොඩ දාගන්න හැම කෙනාම නිහතමානී වෙලා අවංකව තම තමන් රැකගන්න. තව කෙනෙක් කුටමාව ප්‍රකට කළා කියලා මට දහමක් තේරෙනවා කියලා පෙන්වුවා කියලා තව පැත්තකින් අරගෙන කවුරුත් අවදිලා නැහැ. මම මගේ කෙනෙක් ගොඩේ දාගෙන මම්මයි සතරෙන් දාගෙන තියෙනවා. ඒක මම මතක් කළේ මේ අද ගොඩාක් බොහෝ දෙනෙක් සමහර විටක එක්ක තේරිලාද එක්ක නොතේරිද මන්දා මේ තමන්වම පහතර දා ගන්න අදහස් තියාගෙන ඉන්නවා. නමුත් හොඳේට තමන්ව සම්මර්ෂණය කරලා බලන්න. අපි කියමු කෙනෙක් හිතුවට ගමන් නැන්නේ මට තාම බෑනේ කියලා. බැරි මට බැරි කෙනෙක් කියලා හිතන තරමටයි හොඳ. ඒතකොට මට තව උදව් ගන්න හැකියි. ඈ මොහොතට බලන්න අර මං කිව්ව ස්කන්ධ ධාතු ආයතන මේ පිළිබඳ දැනුම මගේ සම්පූර්ණ වෙලා නැත්නම් බය නැතුව එතනින්නම් පටන් ගන්න නිහතමානී. ඒක තමයි තව කෙනෙක් අනාගාමීව ඉන්නවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නා නම් ඊට වඩා ශ්‍රේෂ්ඨ හිතාගෙන ඉන්නවා. මේ මුකුත් දන්නේ නැහැ කියලා මෙතනින් පටා ගන්න කෙනා ඒකටම සුදුසුකේ අනාගාමී වෙන්නද? ඒ නිසා එහෙම උත්සාහවත් වෙන්න හැම කෙනාම මේ මුලින් ධම්ම ටික කරගෙන යන්න. නමුත් අර ක්‍රමානුකූල ජීවිතේ මේ නුවණ තැම්පත් වෙන විදිහට ඒ තැන ඉඳලා හදාගෙන යන්න. ඔය විදර්ශනා නුවණට පාදක වෙන භූමිය හරි වටන මේ ජීවිතේ විතරක් නෙමෙයි ආශ්‍රයක් නොවුනොත් සසරට පවා ඒ දැනුම කවදාවත් නැති වෙන්නේ. ඒ දැනුම මේ ඉච්ඡිත අර්ථයක් කළා දෙන්න. ඉතින් මේ තේමාවට නිදුමක් දැන් විද්‍යාමෘතමක භවනා කරන කෙනෙකුට වුණත් ඉස්සෙල්ලා භවනා කරන ඉස්සෙල්ලා ස්වම්නසතු මම ওই ටික උගන්වලා ওই ටික පාඩම් කරනවා කියලා දීලා ඉතින් අපිට ওই ටික අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ මේ ඉදර්ශනා කරන්න මේ ඒ ටිකේ අර්ථය කියලා දෙන්නත් ඒකේ වචන ටික අපිට පාඩම් තියෙනවා දැනුම තියෙනවා අමාරුවක් නෑ ඒ නිසා ඒක පාඩම් කරගෙන ටිකක් උත්සාහවත් මෙතනින් හොඳට තේරුම් කරගන්න ඕනේ ආරම්භ පළවෙනි නුවණයි අපිට අමාරු මේ සම්මතඥානෙ තියෙනවනේ මේක හරි අමාරුයක් වෙන හුරු නුහුරුම පරිසරයකට එන්නෙන්නේ දැනුම් මෙතනින් මෙහාට මේක කරනකොට ඊගාව නුවණ එච්චර අමාරු නැහැ ඊගාව නුවණ එච්චර අමාරු නැහැ හැමදාම මෙච්චර වෙහසක් ගන්න ඕනේ නැහැ යම් රස්සාවක් කරනකොට ඒක පුරුදු වෙනකන් යම් වෙහසක් තිබුණාම ඒ දේශේ පුරුදු වුණාට පස්සේ හිතින්නේ නැහැ නේද? ඒ වගේ මේ මේ පළවෙනි ටිකේ තමයි විශේෂයෙන් මොකද අපි නිමිත්තානුසාරීව හැම වෙලාවෙම ජීවත් වෙලා තියෙන නිමිත්තක් අනුව මේ නිමිති හිතින්නේ නැති විදිහට නිමිති අනිත්‍ය ප්‍රකට වෙන විදිහට හිතන්ද හුරු වෙලා නැහැ අපි. හිතන බව හුරු නැහැ. ඒ කියන්නේ හිතින් හිතුවත් පෙන්වන්නේ නැහැ දැකපු දේවල් කියනෝමයි. නේද? අහපු දේවල් තියෙනවම ගඟ සුඳාපු දේවල් තියෙනවම ඇස් ඉදිරිපිට දික් ඇස් නැති තැනදි හැම වෙලාවෙම අර වගේ සම්මර්ෂණය කරන උත්සාහවත් දෙයි එහෙනම් මුකුත් ප්‍රශ්න උපකාරයක් වෙනවද මොකේද උපකාරය ඇබර් වෙනවා ධර්ම මනසිකාරයක් මොනවා හරි කිව්වහම උපකාරයක් වුණ සමතාර්ථේ ඒ විදර්ශනා වඩංග නම් විදර්ශනා වැඩෙන විදිහේ ධර්ම මනසිකාරයක් වුණේ ඊට පස්සේ අපි කියමු විදර්ශනා ඥානයේ වැඩෙන විදිහේ නුවණක් නැතුව වෙන ධර්ම මනසිකාරයක් කිරීම නිසා විදර්ශනා ඥානයේ වැඩෙන විදිහක් නැහැ නමුත් ඒ ධම්මනිසකාරය නිසා නීවරණ ධර්ම පිළිබඳ తాවකාලිකෝ චිත්ත සමතයක් නම් ලැබෙනවම හැම ධම්මනිසකාරයකටම කුසල සහගත හැම ධම්මනිසකාරයකටම අර්ථයක් වෙනවාම එන්න අවඩක් නැහැ නමුත් අර මොනෝ හරි දෙයක් කරනකොට ඒකේ අර්ථය තේරුම් කර ගන්නවා අද අපි මේ ආස්වාදී ආදී දෙක විස්තරණය සඳහා මේ මඟ කියන එකට කියන හොඳට සිහි කරගන්න ටික ටික සිහි කරන්න. රූපයක් බලන වෙලාවට අර මං කියන උපමා සිහි කරගන්න අලියා සැප විඳිනවා වගේ නේද මාත්මේ දැන් සැප විඳින්නේ කියලා සිහි කරගන්න. ඒකෙන් එහෙම සිහි කරගත්තා කියලා නැති මම කියන්නේ මෙහෙම සිහි කරුවා කියලා එකපාරටම මේවා එතන ඔක්කොම අතහරින්න කියලා මම කියන්නේ එහෙම බෑ. මේ ආපහු පැවතිල යනවා ආස්වාදී anu යනවා ආපහු බලනවා අපිත් රැවටෙනවනේ තාම ඉතින් මොකද්ද නමුත් උත්සාහය කියන එක අතහරින්න දෙපා ඒකෙන් ලොකු අර්ථයක් නොවෙනවා නේ අර්ථයක් වෙනවා එක මොහොතක් හිතනවා නම් එක මොහොතකින් හෝ යහපතක්ම දියුණුවක්ම ඒ දියුණුවේ ඉන්ද්‍රිය දියුණුවම තමයි ඒක පිරෙන්නේ ආපහු අමතක වෙලා යනවා ආයෙත් මතක් කරනවා ආයෙත් අමතක කරනවා ආයෙත් මතක් කරනවා අර සමහර කීප දිනක් ඉන්නවා සමහර විටක අකුසලයක් වැරදි වැඩක් කරනවා කියලා යහපත නතර කරලා තියෙනවා ඒක ලොකුම වැරද්ද මම කියන්නේ නෑ අහපත කර කර යහපතත් කරන්න කියලා. නමුත් කෙනෙකුට පුළුවන් නම් මට තාම මේ අහපත අතහැරගෙන ශක්තියක් නැහැ. නමුත් මම එතකන් හරි මේ කුසලයේ කරනවා කියලා. එයා කළොත් මේ කුසලයේම ශක්තියක් තුළ සමහිත මේ අහපත අතහැරලා යම් දවසක. නමුත් මම මේ යහපත කරන්නේ මේ අහපත අතහැරනකම් ඉන්නකොට මේ අහපත අතහැරන දවසකවත්. දිනක්
අර අර කතාවක් දෙන්නේ මේක මේ වරද එහෙම ගන්න එපා මේ කතාවේ. ඒ කියන්නේ එහෙම කමන්නේ නැහැ කියලා. එක යාළුවෝ දෙන්නෙක් ඉන්නවා උපාසක මහත්තයෙකුයි තරුණ එක්කෙනෙකුයි. මේ තරුණ මිනිස්සයා මොකද කරන්නේ හැමදාම මේ දඩේ මේ සත්තු මරන. අර උපාසක අනිත් යාළුවෝ උපාසක මහත්තයා හරීම සිල්වත් පන්සල් රැකගෙන ඊට පස්සේ කියනවා දරුවා ඕක කරන්න එපා ඕක විශාල අකුසලයක්. ඈ කවදාවත් ඊට පස්සේ කියනවා මේ මට මේ මේක නතර කරන්න විදිහක් නැහැ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඉතින් සිල් ගන්න කියනවා සිල් රකින්න කියනවා පන්සිල් රකින්න කියනවා මෙයා කියනවා මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ පාර අහනවා පුතේ මේ යන්නේ දවල්ට දරාට මම යන්නේ රැයට. එහෙනම් දවල්ටවත් සිල් ගන්නනේ. තාමම එහෙම කරන්නේ. දැන් අපි නම් hina වෙනවානේ මේ මහා නිකම් මොකද්ද අර කපටිකමක් වගේ මෙයාගේ මොකද අමුතු සීල් දවල්ට සීල් රැත් දඩේ අමුතු සීලය කියලා නම් නමුත් අපි දන්නේ ඒ ටිකේදී උදේටයි රැටයි දෙකටම දඩේ යන කෙනාට වඩා මෙයා ටිකක් හරි ගුණවත් කියලා දකින්න වෙනවා ධර්මතාවය ඒක. ඊට පස්සේ හා මම දවල්ට එහෙනම් සීලිත මෙයා දවල්ට පන්සිල් අධිෂ්ඨාන කරා. ඒ කියන්නේ මෙයා අධිෂ්ඨාන කියන්නේ දවල්ට සත්‍ය කමුණ මරන්නේ නැහැ. දැන් ඒ ටිකේදී අතල අර ආ මේකයි තේන්නේ. දැන් දඩේම යන එවිලි සිල් කරලා මරණ එක නෙමෙයි. තේරෙනා නේද? දැන් අදිස්ථාන කලේ දබල්නේ. අපි කිව්ව මේ මුවේ කිතරට හම්බ වෙනවා. දැන් දවල්. නෝ දැන් අදිස්ථාන කලේ නිසා මෙයා මරන්නේ. දඩේම යන මිනිහා. ආ මෙහෙමයි කියලා රකින්න මේකෙදී. නැත්තම් අපි නම් අපි අද අපේ කපටි කමුට දාන්න සීලේ ඇඳලා අපි හිනාගෙන. මොකද? රැට දඩේම යනවා. දවල් සිල් සමාදන් කරනවා. දවල් හරි සත්‍යක නරුත් තග්ගල උට විදිනවනේ අපි. ඒ ඉවෙනි සිල් කැඩුණට කමක් නැහැ කියලා. ඔව් සිල් රකින්නවා කියන්නේ. අර ටිකට හරි. එයා ඒක කරන්නේ. කියන්නේ එයා දවල් කාලේදී සත්‍යක හම්බුනොත් එයා මරන්නේ. කියන තැනයි. ඊට පස්සේ රැයට එයා සත්‍ය මරනවා. කොහොම ජීවත්ලා මෙයා මැරෙනවා. මැරිලා ගිහිලා විමාන ප්‍රේතෙක් වෙනවා. විමාන ප්‍රේතෙක් වුණාම මොකද වෙන්නේ? හෑ ඒගෙන එනකොට විශාල කළු බල්ලු හතර දෙනෙක් ඇවිල්ලා මේ මිනිහව කෑලි කෑලි වලට ඉර ඉරා කනවා. කූරු කටුකු තියුණු වේදනා විඳිනවා. ඊට පස්සේ මැරෙනවා ආයෙත් උපදිනවා. ආයෙත් අර බල්ලුක් මේ මස් කෑලි හන් ඔක්කොම ඉර ඉරා කඩ කඩ කනවා. ඉර පායගෙන එනකොට අර බල්ලු අතුරුදහන් වෙනවා. සම්පූර්ණ දිව්‍ය විමානයක් පහළ වෙනවා. දිව්‍ය ආහාර පාන භෝජන දිව්‍යංගනාව ඒ දිව්‍ය සැප සම්පත්තිය සම්පූර්ණ ආඩේ වෙනවා. ආයෙත් ඉර දැහැගෙන එනකොට දිව්‍ය විමානේ අපොසි වෙනවා. එතකොට බලන්න අර ticket විපාක එහෙම නැත්නම් ඉතින් ඒකේ විපාක තියෙන්න බෑනේ. එතකොට ඔය මුගලන් මහරහතන් වහන්සේට හම්බ වෙලා මුගලන් මහරහතන් වහන්සේ මොකද්ද කරපු කර්මය කියනකොට මේ විස්තරය කියනවා. ඒ නිසා ඒකෙන් මම කිව්වේ සත්තු මරමර හරි සිල් රකින්න කියන එක නෙමෙයි. සත්තු මරණ එක නවත්තනවා නම් හොඳයි. නමුත් යහැද්දක් වෙනවා කියලා යහපත අතරින් දෙපා. ටික හරි යහපත කොහොම හරි කරන්න සමාහිත ඒ වැරද්ද ආස්තිය හරි කරගන්න. ලෝකයේ සමාහිත හිතයි යාගේ හොර සිල්නේ කියලා. ඒ හිතුවට කමන්නේ නමුත් Taman අවංකව හදවතින් කරුප්ටි කරන්න. එහෙමද කියන්නේ? අද හැබැයි ඒක ඉතහාගත්ත වෙලාවට රකින්න. මේ කප්පිය හදාගන්නේ අද සම්බුද්නේ කියලා අදිස්ත්‍රණ කරලා මේ වෙලාවේ. දැන් ඒකෙදි දුකත් දැන් අරයට විපාකේ නොතිබුණා නෙමෙයි. ඒ අකුසලේ නොතිබුණා නෙමෙයි. ඒ නිසා ඕගොල්ලන්ට ඒ අකුසලේ තියෙනවා වුණොත්. නමුත් මුළු ජීවිතේම ඒ අන්ධකාරෙ ගිල්ල ඉන්නවට වඩා කෙනෙකුට පුළුවන් නම් මේ මොහොතට හරි යහපතක් කරගන්න. ඒක මම ගත්තේ විදර්ශනා කරන්න කියලා හැම වෙලාවෙම කරන්න කියලා කියන්නේ එහෙම බෑ. නමුත් ටික ටික රැවටි රැවටි යනවා. ආපහු බලනවා. සමහර ටීවී එක බලන්න පුළුවන්. බලලා ඉවර වෙලා හරි ඊට පස්සේ මේක කිනා පාස්වාදී දින්ද මෙහෙමයි නේද කියලා ආපහු මුලදි හැරලා බලන්න. ඊගාට ඒක දියුණුවේ බලන අතරදි බලන්න. තව දියුණුවේ බලන්නේ ඉස්කෙල්ලම ඒ නුවණ එන්න. ඒ වගේ ඒ නුවණ දියුණුවේ ටික ටික හැම දෙයක්ම හොඳයි. හැමෙන් පෙරුවන් කරනවා.